ගරු උදේ ගමන් පිළ මන්ත්‍රතුමා බුදුමාට විනාඩි 25යි.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රතුමනි, 2016-2017 වසර දෙකේදීම මෙගාපොලිස් අමාත්‍යංශයේ වැයශීර්ෂයේ මම කතා කරන්න බලාපොරොත්තු වුණේ නෑ, කතා කළේ නෑ. නමුත් මේ වසර පුරාවටම ගරු අමාත්‍යතුමා විවිධ ආකාරයෙන් මට ආරාධනා කළා මේ වැයශීර්ෂයේ මා කතා කළ යුතුයි කියලා. ඉතින් ගරු අමාත්‍යතුමාගේ ඒ අවශ්‍යතාවය ඉටු කරමින් අද මම මේ කතාව කරන්න බලාපොරොත්තු වෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මෙගාපොලිස් වඩාත් නිවරදිව කිව්වොත් මෙගලෝ පොලිස් කියන්නේ මොකක්ද? එකට ගැට ගැසුණු නාගරික ප්‍රදේශ කීපයක්. It is defined in English as a chain of adjacent metropolitan areas. මෙගලෝ පොලිස් කියන වචනේ ආරම්භය ඇති වෙන ග්‍රීසි භාෂාවට ගියොත් මේ සඳහන් වෙන්නේ දැවැන්ත නගර පද්ධතියක් කියන එක. ඇත්තෙන්ම 1915 දී පැට්‍රික් ගේට්ස් ලියූ ඉවලූෂන් සිටීස් ඔෆ් ඉවලූෂන් කියන ග්‍රන්ථයේ තමයි මෙගලෝ පොලිස් සංකල්පය මුලින්ම හඳුන්වා දුන්නේ. ඒ කියන්නේ මීට වසර 100කටත් වඩා පරණ සංකල්පයක්. ලෝකයේ පුරා මෙගලෝ පොලිස් නැත්තම් මෙගා පොලිස් අධිකාරි බිහිුණේ අධික නාගරීකරණයේ හේතුවෙන් සමාජයන් මූණ දුන්නු ගැටලුවලට, විශේෂයෙන්ම ජල සම්පාදනයේ, විදුලිය සම්පාදනයේ වැනි යටිතල පහසුකම්, අනිත් පැත්තෙන් කසල බැහැර කිරීම, මලහ ප්‍රවාහ පද්ධතියක් ඇති කර ගැනීම වැනි මේ ගැටලුවලට ඉහළ මට්ටමේ විසඳුම් ලබා දීමේ, නැත්නම් සාමූහික විසඳුම් ලබා දීමේ අරමුණින් මේ සම්බන්ධයෙන් ලෝකයේ තියෙන කදිම උදාහරණයක් තමයි ජකාර්තා බැන්ඩුන් මෙගා පොලිස් ඒරියා එක, නැත්නම් අධිකාරිය. ගරු සභාපතිතුමනි, ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ලෝකයේ තත් එහෙම තියලා අද අපි එමු ලංකාවට. අපි මේ ගරු සභාවේ කතා කරන මේ මොහොතේ ශ්‍රී ලංකාවේ බොහෝ නාගරික ප්‍රදේශවල මහා මාර්ග යට වෙලා, ගස්වැල් කඩා වැටිලා, නිවාස යට වෙලා, විදුලිය සහ සන්නිවේදන පහසුකම් කඩා වැටිලා නාගරික ජනතාව දැවැන්ත දුෂ්කරතාවයකට මුහුණ පාලා ඉන්නේ. අපිට මතකයි 2010 ජූනි මාසේ මේ වගේම දැවැන්ත වැස්සක් කඩන් වැටුණා. කොළඹ නගරයේ යට වුණා. මේ පාර්ලිමේන්තුව පවා යට වුණා. හමුදාවේ සහාය අරගෙන පාර්ලිමේන්තුව පැමිණි මන්ත්‍රීවරුන්ට ආපසු නිවෙස් බලා යන්න සිදු වුණා. මේ වෙලාවේ මේ යුගයේ නාගරික සංවර්ධන අමාත්‍ය ධූරයේ දැරුවේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමාගේ අමාත්‍යංශ ලේකම් ධූරයේ දැරුවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ඒ කාලේ ජනාධිපතිවරයාගේ කාර්යභාරය අතිශයින්ම කාර්යබහුල නිසා ලේකම්වරයා තමයි ඒ අමාත්‍යංශ ප්‍රතිපත්ති මේ කටයුතු කරගෙන යෑමට අමාත්‍යවරයා අවසරය සහ අවකාශය ලබා දීලා තිබුණා. මේ අර්බුදයේ දැක්කම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මාධ්‍ය සංදර්ශන පැවැත්වුවේ නැහැ. අද වගේ පත්තරවල පිටුගණනින් දැන්වීම් දැම්මේ නැහැ. කතාව අඩුවෙන් තියලා වැඩේට බැස්සා. හමුදාවේ සහාය අරගෙන මුලින්ම තිබ්බ ඇලමාර්ග පද්ධතිය පිළිසකර කරා. අනවසර ඉදිකිරීම ඉවත් කළා. මම පෞද්ගලිකව දන්නවා එවකට ආණ්ඩුවේ ඇමතිවරයෙක්ගේ අනවසර ඉදිකිරීම පවා කඩා ඉවත් කරන්න කටයුතු කරා. එතෙන්දි තරාතිරම දේශපාලනේ බැලුවේ නැහැ. ඒ වගේම පරීක්ෂා කළ බලද්දී දැවැන්ත වැස්සක් ඇදගෙන වැටුනම මේ නගරයට එකතු වෙන මහා ජලකන්දරාව දරාගේ ජල බැහැර කිරීමේ පද්ධතිය හරහා ගලාගෙන යන්නට ප්‍රමාණවත් නැහැ. විශේෂයෙන්ම ගෝලීය උණුසුමත් එක්ක වර්ෂාව කෙටි කාලයක් තුළදී දැවැන්ත වර්ෂාවක් ඇදහැටෙන නිසා මේකට විසඳුමක් කල්පනා කරා. කොළඹ නගරයේ පුරා පහත් බිම් තෝරගෙන වැව් පද්ධතියක් ඉදි කරා. ඒතර අර දරා ගන්න බැරි ජලය වැව් පද්ධතිය රඳවාගෙන නගර යටවීම වළක්වා ගත්තා. ඒ වගේම අපිට මතකයි ඒ යුගයේ කැලිකසල ඉවත් කිරීමට පොලිසිය සහාය ලබා ගත්තා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ත්‍රස්තවාදයේ පරාජය කළ හැකියි මා විශ්වාස කළත් මේ කොළඹ කුණු ප්‍රශ්නේ විසඳන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කළේ නැහැ. කසල බැහැර කිරීම විධිමත්ව නොකරන අයට දඬුවම් කරමින් ඒ අවශ්‍ය විනය මේ රටට ගෙනාවා. ඒ වගේම පෝස්ටර් බැනර් එල්ලලා නගරයේ අලංකාරය විනාශ කරන එක නතර කරා. පදික වේදිකාවේ වෙළඳාම නතර කරා. පාතාලය මර්ධනය කරා. දෙදස් දාතුන වසර වෙන විට සංචාරකයන්ගේ චන්දයෙන් ලෝකයේ පිරිසුදුම නගරයක් බවට තේරෙන තත්ත්වයට ගඳ ගාපු කොළඹ නගරය පත් කරා. අද වෙන විට තත්ත්වය මොකක්ද? නගරය යටවෙනවා පමණක් නෙවෙයි, ඇල මාර්ග ආපහු හිරවෙලා අර බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයට ගියොත් මේක මනාවට බලාගන්න පුළුවන්. ඒ වගේම අද ආපහු පදික වේදිකාවේ වෙළඳාම පටන් අරන් පාතාලයේ හිසෝසවල පෝස්ටර් බැනර් ආපහු නගරෙ එල්ලෙනවා. ඒ අතර අපේ ගරු අමාත්‍යතුමා 2015 2025 2020 සූරු නගර හැදෙන හැටි පිළිබඳ මාධ්‍ය සංදර්ශන පවත්වමින් ජනතාවට සීන විකුණනවා. ගරු අමාත්‍යතුමනි, අපිට සූරු නගර නැතත් අර 2015 කලින් තිබුණු කොළඹ නගරය ලබා දෙන්න පුළුවන් නම් කොළඹ ජීවත් වෙන ජනතාව විදියට අපිට මහා භාග්‍යයක් විදියටයි අපි සලකන්නේ. ඒ වගේම අපිට කියන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මගේ සැලැස්ම මේකයි කියලා කවදාකවත් මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා කිව්වේ නැහැ. එතුමා වැඩේ කරා. එතුමාට ඒකේ ගෞරවයත් ලැබුණා. ඒ නිසා අපි කීර්තිය පිටිපස්සේ ප්‍රසිද්ධිය පිටිපස්සේ යනවා වෙනුවට වැඩේ හරියට කළොත් ප්‍රසිද්ධිය අපේ පිටිපස්සේ හමාගෙන එනවා. ඒක කාටවත් උදුර ගන්න බෑයි කියන එක මේ වෙන විට ප්‍රායෝගික සත්‍යයක් බවට පත් වෙලා තියෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ වසර කසල කළමනාකරණය පිළිබඳ අතිශයින්ම සෝචනීය වසරක්. මේ වසරේ අප්‍රේල් මාසේ මේ රටේ සාතිශය බහුතරය නව වසර පිළිගන්න සූදානම් වෙලා පැතුම් පුරවාගෙන බලා සිටින මොහොතේ මීතොට මුල්ල කුණු කන්ද කඩාගෙන වැටිලා ජීවිත විශාල ගණනක් අපට අහිමි වෙලා රට ඉතාම මූසල නව වසරකට අරගෙන ගිය අපිට මතකයි. මට මතකයි 2007 පෙබරවාරි මාසේ වර්තමාන මෙගාපොලිස් අමාත්‍යතුමා 2007 පෙබරවාරි මාසේ බ්ලූ මැන්ඩල් කුණු කන්දට ගිහිල්ලා වීර වාක්‍යයක් ප්‍රකාශය කළා. තව වසරකින් බ්ලූ මැන්ඩල් කුණු කන්ද මෙතන තිබෙන්නේත් නැහැ, මින් මතුවට ලංකාවේ කුණු කඳු බිහි වෙන්න මම ඉඩ තියන්නෙත් නැහැ කියලා 2010 අප්‍රේල් මාසේ එතුමා පරිසර අමාත්‍ය ධූරයෙන් සමුගන්නකොට බ්ලූ මැන්ඩල් කුණු කන්ද එතනම තියෙනවා විතරක් නෙවෙයි, මීතොට මුල්ලේ අලුත් කුණු කන්දක් ආරම්භ වෙලා. කෙනෙකුට කියන්න පුළුවන් නෑ, ඔය පොතුවිල වෙල්ලායට කුණු දාන්න පටන් ගත්තේ කොළොන්නාව නගර සභාව වසර 30ක් තිස්සේ කියලා. ඒක ඇත්ත. හැබැයි කොළොන්නාවේ නගරයේ කසල ප්‍රමාණය අතිශයින්ම කුඩා ප්‍රමාණයක තිබුණු නිසා මේ කුණු කන්දක් බවට පරිවර්තනය වුණේ නැහැ. දිනකට මෙට්‍රික් ටෝන් 800ක් 1000ක් වැනි විශාල ප්‍රමාණයක් කොළඹ මහනගර සභාවෙන් පැමිණෙන්න පත්තරස් තමයි මෙතන කන්දක් නිර්මාණය වීමේ අවධානම ඇති වුණේ. ඒ වගේම අර 2010 නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්තුරේට පත් වුණාම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේකට විසඳුමක් කිව්වා. මුලින්ම නගරයේ තිබ කසල ටික ඉවත් කරා. හැබැයි මේ කසල ඉවත් වෙන්නේ අවිධිමත් ක්‍රමයකට කියලා දැක්කම ඒකට විසඳුමක් කිව්වා. ඒ විසඳුම තමයි මේ කොළඹ ඇතුළු මේ නගරවල එකතු වෙන කසල දුම්රියෙන් පුත්තලමේ අරුවක්කාළු ප්‍රදේශයට ගෙන ගිහිල්ලා ඒ ප්‍රදේශයේ වසර දීර්ඝ කාලයක් තිස්සේ හුණුගල් හැරීමේ බිහි වෙලා තියෙන දැවැන්ත වලවල්වල සනීපාරක්ෂක කසල රඳවණයන් බවට පත් කරලා කසල තැන්පත් කිරීම. මේ ව්‍යාපෘතිය ඉදිරියට ගියා. 2015 වසර සඳහා මේ ව්‍යාපෘතිය වෙනුවෙන් 2015 වසරට පසුගිය ආණ්ඩු ඉවත් කළ අවසාන අයවැයෙන් රුපියල් බිලියන 2ක් වෙන් කළා. නමුත් අලුත් ආණ්ඩුවක් ආව විතරයි ව්‍යාපෘතිය නතර වුණා. එතෙන්දි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ ව්‍යාපෘතිය නතර වුණාම මොකද නතර වෙන්නේ? වනජීවී දෙපාර්තමේන්තුව විරුද්ධයි කියලා. මේ ව්‍යාපෘතිය නතර වෙලා කසල කළමනාකරණේ බලවත් අර්බුදයක් මතුණාම මම ගරු මෙගාපොලිස් අමාත්‍යතුමාගේ මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇහුවා. එතුමා ආවේ නැහැ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. 2017 මම දිනයක් කියන්නම්. 2017 පෙබරවාරි 8 වෙනිදා ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා මගේ ප්‍රශ්නෙට පිළිතුරු දුන්නා. එතුමා මම එතකොට ඇහුවා, දැන් මේ වනජීවී දෙපාර්තමේන්තුවේ විරුද්ධයි කියලා නියෝජ්‍ය අමාත්‍යතුමා කියද්දි මම එතුමාගෙන් ඇහුවා, ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි, අපිට පුළුවන් මේකට විරුද්ධ වෙන්න හේතුව තමයි විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ස්වාරක්ෂ කලාපය කියලා වායිමේ සිට සැතපුමක් දක්වා භූමිය ස්වාරක්ෂ කලාපයක් විදිහට සලකනවා. ඒ භූමියේ යමක් කරනවා නම් වනජීවි දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා ගත යුතුයි. වනජීවි දෙපාර්තමේන්තුව අවසර දීලා නැහැ. එක්කෝ මේ දෙපාර්තමේන්තුවේ අවසරය අරන් කොන්දේසි මත කරන්න කලින් ආණ්ඩුවේ එකඟ වෙලා තිබුණා, එතනට යන්න තිබ්බා. නැත්තම් මීටර් කීපයකින් විල්පත්තුවේ මායිම ඇතුළට ගන්න තිබුණා. මං ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න කරා, ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි, මීතොට මුල්ලේ ජනාකීර්ණ තෙත් කලාපයේ බිමක කුණු කන්දක් පවත්වාගෙන යෑමෙන්ද පරිසර හානියක් සිදුවන්නේ? එහෙම නැත්තම් මේ හුණුගල් වලවල් වල ස්වාරක්ෂ කලාපයේ පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා මේ හුණුගල් වලවල් වල සනීපාරක්ෂ කසල රඳවුණු තබා ගැනීමෙන්ද පරිසර හානිය වන්නේ? ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාගේ පිළිතුර වුණේ අපි ඒ පිළිබඳ අධ්‍යයනයක් කරලා නැහැ. ඊට මාස දෙකා මාර්ගකට පස්සේ කුණු කන්ද කඩා වැටුණාට පස්සේ මාධ්‍ය ඉදිරියට ආපු මෙගා පොලිස් ගරු අමාත්‍යතුමා කියනවා, අරුක්කාල් වල පරිසර දූෂණය සමග සසඳා බැලීමේදී මීතොට මුල්ලෙන් සිදුවෙන පරිසර දූෂණය දහස් ගුණයකින් වැඩි කියලා. ගරු අමාත්‍යතුමනි, ඒ අධ්‍යයනය කන්ද කඩා වැටෙනකම්ම බලා නොසිට කලින් කරා නම් මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ නේද? ඇත්තෙම සිදු වුණේ මොකක්ද? මේ කසල කළමනාකරණ ප්‍රශ්නය අරුක්වාලු විසඳුම දිගටම කරගෙන ගියා නම් ලංකාවේ කසල ප්‍රශ්නේ විසඳීමේ ගෞරවය ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට හිමි වෙනවා. ඒක තමන්ට හිමි කරගත යුතුයි. ඒ නිසායි ව්‍යාපෘතිය නතර කරා, විවිධ ප්‍රදේශවල අත්හදා බැලුවා, ජායලට ගිහිල්ලා කසල දාන්න උත්සාහ කරා, ජනාකීර්ණ තෙත් කලාපයේ කසල දාන්න උත්සාහ කරද්දී ස්වභාවයෙන්ම මතුවෙන විරෝධය මතු වුණා. මේ ආණ්ඩු පක්ෂ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාරට බැහැලා විරෝධය පළ කරා. මේ සියල්ලම වෙලා අවසානයේ අකුලගෙන අරුක්කාලු විසඳුමට යන්නට ආණ්ඩුවට තීරණය කරන්න සිදු වුණා. මට මතකයි ආණ්ඩුවේ ඇමතිවරු කිව්වා, විශේෂයෙන් මට හර්ෂසිල ගරු අමාත්‍යතුමා සිහිපත් වෙනවා, එතුමා කිව්වා ගෝඨාගේ විසඳුම හැරෙන්න වෙන හොඳ විසඳුමක් නැහැ, අපි නැවත ඒකට යනවා කියලා. හැබැයි ඒ වෙන විට විශාල ජීවිත ගන්නක් විනාශ වෙලා හමාරයි. ඒ නිසා එදා මීතොට මුල්ලේ උනේ ස්වභාවික ව්‍යසනයක් නෙවෙයි, ආණ්ඩුවේ බලවතුන්ගේ උද්දච්චභාවය නිසා, ලකුණු ලබා ගැනීමේ පිපාසය නිසා සිදු කළ මිනීමැරුවීමක් කියන එක මේ ගරු සභාවේ මම සඳහන් කරනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඒ වගේම මේ නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් බැංකුව ගැන, ඉඩම් සංචිතය ගැන යමක් කතා කරන්න ඕනේ. දීර්ඝ කාලයක් ඉඩම් මිලදී ගැනීම, ඉඩම් පවරා ගැනීම සම්බන්ධයෙන් ඉඩම් කොමසාරිස්වරයාට වඩා සුවිශේෂී බලයක් තියෙනවා නාගරික සංවර්ධන අධිකාරියට. නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් පවරා ගැනීමක් අභියෝගයෙන් ලක් කළ හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණේ පමණයි. මේ නාගරික සංවර්ධන අධිකාරිය උපාය මාර්ගික වශයෙන් ඉතාම වටිනා දැවැන්ත ඉඩම් බැංකුවක් හදාගෙන තිබුණා. වර්තමාන අමාත්‍යතුමා බලයට ආවට පස්සේ ක්‍රමක්‍රමයෙන් ඉඩම් මිලදී ගැනීම සිද්ධ වෙන්නේ නැහැ, ඉඩම් බැහැර කිරීමයි සිද්ධ වෙන්නේ. ගරු අමාත්‍යතුමනි, මේ වෙනුවට දැවැන්ත ලෙස ඉඩම් බැහැර කිරීම හරහා බරපතල දූෂණයක් සිද්ධ වෙලා තියෙන බව ඉතාම කනගාටුවෙන් කියන්න ඕනේ. මම ඒක නිදසුණක් ගන්න සීලුම ලිපි ලේඛන සහිතව මම කතා කරන්නේ. අපි දන්නවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, කොළඹ කොටුව ලේක් හවුස් ඉදිරිපිට අක්කර දෙකයි රූට් එකයි පර්චස් හතරක ඉඩමක් 2007 වසරේ රවි විජේරත්න මහතාට අයත් ලේක් ලෙෂර් හෝල්ඩින්ස් ප්‍රයිවට් ලිමිටඩ් නැමැති ආයතනයට වසර 30කට බදු දෙනවා රතගාලක් ඉදිකරන්න. ඊට පස්සේ 2013 වසරේදී ඒ ඉඩමේ වටිනාකම වෙච්ච මිලියන 2785න් 20%ක් ගෙවලා ඉතිරිය මාස 3කින් ගෙවීමේ පොරොන්දු උඩයි මිශ්‍ර සංවර්ධනය කරන්න 2013 ජූනි මාසේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබෙන්නේ. 20% ගෙව්වත් ඉතිරි මුදල ගෙවන්නේ නැහැ. නාගරික සංවර්ධන අධිකාරි පනතේ 14-2 ආවගන්තිය යටතේ මේ මුදල ගිවිසුම් ප්‍රකාරව කරේ නැත්නම් මුදල රාජසන්තකයි, ඉඩම ආපහු නාගරික සංවර්ධන අධිකාරියට ලැබෙනවා. ඒ සම්බන්ධයෙන් ඇමතිවරයා නියෝගයක් කළ යුතුයි. ඔව්, ගරු අමාත්‍යතුමයි නියෝගය කරනවා 2016 මැයි මාසේ 11 වෙනිදා. හැබැයි ඊට පස්සේ මොකද වෙන්නේ? මිලියන 330ක් ගෙවලා තිබුණා. මෙන්න යනවා ඩීල් එක. මොකද ඩීල් එක? ඒ සමාගමටම ආපහු දෙන්න යෝජනාව වෙනවා. කළමනාකරණ මණ්ඩලයට මගව තියෙනවා ගෙනල්ලා තමයි සභාගත කරනවා. ඒ කළමනාකරණ මණ්ඩල පත්‍රිකා 2016 සැප්තැම්බර් මාසේ 6 වෙනිදා කියලා අනුමැතිය පතනවා මේ සමාගමට ලබා දෙන්න. ඒ සඳහා වසර 50කට ලබා දෙන්න අර කලින් ගෙව්ව මිලියන කලින් ගෙව්ව අත්තිකාරමට පොලියකුත් ගෙවලා ඒක කලින් ගෙව්ව මුදලක් විදියට ඉඩමේ වටිනාකමෙන් අඩු කරලා ඉතිරි මුදල පමණක් ගෙවීමට කළමනාකරණ මණ්ඩලය අනුමැතිය ඉල්ලනවා. නීති උපදෙස් ලැබෙනවා 2016 ඔක්තෝබර් මාසේ 18 වෙනිදා. කියනවා දැන් කලින් ගිවිසුම අවලංගුයි. දැන් ඉඩමේ අයිතිය තියෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියටයි. අර කලින් ගෙව්ව මුදල දැන් ඔවුන්ට අයිති නැහැ. මේ මුදල අයිතිත් නාගරික සංවර්ධන අධිකාරියටයි. ඒ නිසා ඒ මුදලත් නැහැ. මුදලට පොලි ගෙවන්නත් බෑ කියලා. මින් මේ සියල්ල කියලා තියෙද්දි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ ඩීල් එක ඉස්සරහට ගිහිල්ලා වැඩේ වෙනවා. ඍජුවම රටට අගතියක් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේක මිලියන 200ට වඩා වැඩි නිසා අනිවාර්යයෙන්ම අමාත්‍ය මණ්ඩල අනුමැතියට යවිය යුතුයි. නමුත් අමාත්‍ය මණ්ඩල අනුමැතියට යවන්නේ නැහැ. යවුවොත් මේකට අමාත්‍ය මණ්ඩලේ විරුද්ධ වෙනවා. ඒ නිසා හොර රාසේම මේ ඩීල් එක ඉස්සරහට යනවා. ගරු අමාත්‍යතුමනි මේවට තමයි කියන්නේ අර ඔබතුමා ඡන්දෙට කලින් කිව්ව මෙගා ඩීල් කියලා. මට මතකයි බොහෝ දෙනෙක් හිතුවා මෙගා පොලිස් කියන්නේ මෙගා පොලිස් සමාත්‍යංශය පටන් ගද්දි මෙගා පොලිස් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති නිසා මේ මෙගා ඩීල් ගැන හොයන්න පත් කරන අලුත් අමාත්‍යංශයක් කියලා මෙගා පොලිස් කියන්නේ. අපි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කෙනෙකුත් ඕම කතාවක් කියලා තිබ්බා. කාටවත් දොස් කියන්න බෑ. ඇයි ඇමතිතුමා කතා කරේම මෙගා ඩීල් ගැන? ඉතින් එතුමාට අමාත්‍යංශයක් බාර දුන්නම හැමෝම හිතුවා ලොකු පොලිසියක් හදලා ඇමතිතුමාට බාර දුන්නා අර එතුමා දන්න රට නොදන්න මෙගා ඩීල් ටික අල්ලගන්න කියලා. දැන් බැලින්නම් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි එතුමා මෙගා පොලිස් බාර අරන් තින්නේ මෙගා ඩීල් දාන්න. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි තව විශේෂ කාරණයක් මතු කරන්න ඕනේ. මෙතුමා නිරන්තරයෙන් පහුගිය කාලේ මාධ්‍ය ඉදිරියේ අඬා වැටුණා එතුමාට සල්ලි දෙන්නේ නැහැ කියලා ගරු අතිගරු ජනාධිපතිතුමත් ගරු අගමැතිතුමත් නිරන්තරයෙන්ම සඳහන් කරා. අපි දැක්ක පස් පාරක් විතර ආණ්ඩුවේ නායකයෝ ළඟ තියාගෙන අඬා වැටෙනවා. හැබැයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ආණ්ඩුවේ නායකයන්ට ආඩපාලි කියන එක වැරදි. එතුමාට මේ මට්ටමෙන්වත් මුදල් ලබා දීම ගැන එතුමා සතුටු විය යුතුයි. මොකද එතුමාගේ ප්‍රගති වාර්තාව අන්තිමයි. එයි මම එහෙම කියන්නේ. දැන් එතුමාට 2018 වසරට මෙගා පොලිස් සමාත්‍යංශයට අයවැයෙන් වෙන් කරනවා බිලියන 51.1ක්. 2017 වෙන් කරන්නේ මිලියන 39.6ක්. ඒ කියන්නේ එතුමාට වෙන් කරන මුදල වැඩි කරලා තියෙනවා. හැබැයි එතුමා 2016 මුදල් වියදම් කිරීම පිළිබඳ මහ බැංකු වාර්තාවේ සඳහන් වෙන ආකාරයට පුනරාවර්තන වියදම් සඳහා ලබා දුන්න මුදලින් වියදම් කර ඇත්තේ 174.2යි. ප්‍රාග්ධන වියදම් ප්‍රතිපාදනයෙන් වියදම් කර තිබෙන්නේ ගරු අමාත්‍යතුමනි 142.5යි. දෙන මුදලින් භාගයක්වත් වියදම් කරගන්න බැරි ඇමති කෙනෙකුට මෙච්චර මූල්‍ය අර්බුදයක් තිබේදී තව තවත් මුදල් ලබා දෙන්න නම් මුදල් ඇමතුමාට මොලේ අමාරුවක් තියෙන්න ඕනේ. ඒ නිසා ගිය වසරට වඩා සොච්චමකින් හරි මේ වසරේ වැඩි කරලා නම් ගරු අමාත්‍යතුමනි ඔබතුමා සතුටු වෙන්න ඕනේ. ඒ නිසා අද ඔබතුමා කළ යුතුව තිබෙන්නේ මට සල්ලි ලැබෙන්නේ නැහැ කියලා ආණ්ඩුවේ නායකයන්ට බණින එක නෙවෙයි. ඔබතුමාට වෙන් කරන මුදලවත් හරියට වේදම් කරගන්න බැරි වුණේ ඇයි කියලා නිලධාරීන් එක්ක වාඩි වෙලා සාකච්ඡා කරලා දෙන දේ හරියට වේදම් කරගන්න පුළුවන් නිශ්චිත කළමනාකරණ ක්‍රමවේදයක් පාවිච්චි කළොත් මං හිතන්නේ මුදල් ඇමතුමත් අගමැතිතුමත් ජනාධිපතිතුමත් වැඩි වැඩියෙන් මුදල් දෙන්න කිසිම පැකිලීමක් කරාවි කියලා. ගරු අමාත්‍යතුමනි වැඩ බැරි ඇමතිතුමන්ලා තමයි පොළොව ඇදයි කියලා නටන්න බෑයි කියලා අඬා වැටෙන්නේ කියන එක සිහිපත් කරන්න. දැන් අවසාන වශයෙන් අපිට ඉතා වැදගත් ප්‍රශ්නයක් මතුවෙනවා. අපි සඳහන් කළා නාගරික සංවර්ධනයේ ස්වර්ණමය යුගය 2010යි 2015යි අතර තිබුණාය කියන එක අවිවාදිතයි. පක්ෂ ભેදෙන් තොරව අපි දකිනවා ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරු පවා ඒගෙන ඇගයීම් කරනවා අපි මාධ්‍යවල දකින. එදා ඒ නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවේ OTTIA ප්ලේන්ටිවත් නැතුව දවස පුරා වැඩ කරපු නිලධාරීන්මයි අදත් ඉන්නේ. මහා කැපකිරීමක් කරපු නිලධාරීන්මයි අදත් ඉන්නේ. එහෙනම් අද මේ කඩා වැටීමට හේතුව මොකක්ද? අරාබි කියමනක් තියෙනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. බැටළුවෙක් නායකත්වය දෙන සිංහ හමුදාවක් සිංහයෙක් නායකත්වයේ දෙන බැටළු හමුදාවකින් පරාජය කළ හැකි කියලා. මේක අතීත අරාබියානු කියමුණක්. නායකයයි වැදගත් වෙන්නේ. කණ්ඩායම ඒ හැකියාවම තියෙන කණ්ඩායම හිටියත් නායකයා නොගලපෙනව නම් නායකයාට ඒ තනතුර ගැලපෙන්නේ නැත්නම් එතනට හැකියාවක් නැත්නම් ආයතනේ ඉස්සරහට යන්නේ නැහැ. මේක අපිට මතකයි ඉංග්‍රීසි හමුදාව පළවෙනි ලෝක යුද්ධේ දිගින් දිගටම පරාජය වෙද්දී ඉංග්‍රීසි මාධ්‍ය හමුදාව වර්ණනා කරමින් පහර දුන්නේ ජෙනරාල් වරුන්ට. එදා කිව්වා an army of lions led by a set of donkeys කියලා. ඉංග්‍රීසි හමුදාව ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි එක සිංහලෙන් කිව්වොත් ඉංග්‍රීසි හමුදාව බූරුවන් පිරිසක් විසින් නායකත්වයේ දෙන සිංහයන්ගේ හමුදාවක් වීමයි මේ පරාජය වන්නේ කියන එක ඒ දවස්වල ඉංග්‍රීසි මාධ්‍ය විතරක් නෙවෙයි රුසියානු හමුදාව අතර තිබුණු විහිළු කතාවක් බවට පත් වෙලා තිබුණා. ඒ නිසා මේ දක්ෂ නිලධාරීන්ට බරපතල අසාධාරණයක් වෙනවා වැඩ බැරි ඇමති කෙනෙක්ගේ නායකත්වයට සිටින්න සිදුවී. ඒ නිසා තමුන්වහන්සේ ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ තිබුණු ඩී.ඒ. රාජපක්ෂ පදනම සම්බන්ධ ලිපිගොනු තමන්ගේ බාරයට ගෙනල්ලා නීතිඥවරුන්ට පෙන්නනවා. මේක නඩුවක් දාන්න නීතිමය පදනමක් තියෙනවද? ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර දීමෙන් ඔබේ කීර්ති නාමය වඩිවන්නේ නැහැ. ඌට වඩා හොඳට ඔබතුමා වැඩ කරන්නේ. ඒ කියන්නේ අපේ කිසිම බාධාවක් නැහැ. කිසිම අසතුටක් නැහැ. ඔබතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට වඩා හොඳ පාලකයෙක් වුණොත් ඒ ප්‍රතිලාභය තියෙන්නේ රටටයි. එහෙම නැති වුණොත් වෙන්නේ ඔබතුමාට ගෝඨාභය මහත්තයාගේ සපත්තු කුට්ටම ලොකු වැඩියි කියලා රටට පෙන්න එක විතරයි ගරු අමාත්‍යතුමනි. ඒ නිසා 2018 වසරේවත් ඔබතුමාට අඬා වැටෙනවා වෙනුවට මාධ්‍ය සම්දර්ශන පවත්වනවා වෙනුවට පිටුගනම් පත්‍රවල දැන්නීම් දාලා මම වැඩකාරයෙක් කියනවා වෙනුවට ජනතාව ගරු අමාත්‍යතුමා වැඩකාරයෙක් කියලා කියන වසරක් බවට පත් වේවා. ඒ අත්පත් කර ගැනීමට ගරු අමාත්‍යතුමාට ශක්තිය ධෛර්යය වාසනාව සහ අවස්ථාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නියඳ වෙනවා. තෙරුවන් සරණයි.
බොහොම ස්තුතියි.
ගරු මන්ත්‍රීතුමා කිසියම් කොන්ත්‍රාත් එකක් ඉටු කිරීම සඳහා අපේ චරිත ඝාතනය කිරීමට එළිය දේශපාලනය කළාට අපිට කමක් නැහැ. නමුත් මේ ගරු සභාව නොමග යවන සුළු කරුණු ගණනාවක් ප්‍රකාශ කළා. මම ඒකන කෙටි කරුණු දැක්වීමක් කරන්න කැමති. එක බ්ලූ මෑන්ඩෝල් කුණුකන්ද වෙනුවට ගරු මන්ත්‍රීතුමත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙලා ඉන්න අවස්ථාවේදී අපි ගෙනාව යෝජනාවක් මීපේ පාදුක්කේ විධිමත් විද්‍යාත්මක කසල රඳවණයක් හදන්න. ඒක බාර වෙලා හිටියත් ඔය ගරු මන්ත්‍රීතුමාටම. ඒකට එදා ඒක නතර වුණේ එවකට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ නාගරික සංවර්ධන ඇමති හැටියටපු දිනේෂ් ගුණවර්ධන මහත්තයා ඒක ක්‍රියාත්මක කරන්න හිටපු අවස්ථාවේදී ඒ ප්‍රදේශය නාගරික සංවර්ධන ප්‍රදේශයකට ගැසට් කළා තමයි ඒ ව්‍යාපෘතිය නතර කළේ. ඒක ප්‍රතිඵලයක් හැටියට තමයි ඔය මීතොට මුල්ලේ කසල කන්දක් ඇති වුණේ. ඊළඟට මේ කලාපයේ ගම් වතුර පාලනය කිරීමේ කාර්යයේ මේ ඔක්කොම නිර්මාණ කටයුතු කරලා තියෙන ගෝඨාභය මහත්තයා නෙවෙයි. මේ ව්‍යාපෘතිය අවුරුදු ගණනාවක් මුළුල්ලේ සැලසුම් කරලා තිබිච්ච දෙයක් ලෝක බැංකු ව්‍යාපෘතිය. ඒ ලෝක බැංකු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තමයි ඒ අවස්ථාවේදී සිදු වුණේ. ඊළඟට මේ ඉඩම් සම්බන්ධයෙන් කතා කළා විශේෂයෙන්ම අර ලේක් ඩ්‍රයිව් ඉඩම. කවුද ඒක ලබා දුන්නේ? ඒක ලබා දුන්නේ මහින්ද රාජපක්ෂත් ගෝඨාභය රාජපක්ෂත්. ඒ අවස්ථාවේදී අපි ඒ ඉඩම ආපසු ගන්න ගියා. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අතිවිශාල ණයක් අරගෙන තුන බිලියන් 39ක පමණ බරක් නාගරික සංවර්ධන අධිකාරියට ඇති කළ තිබුණා. නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය හරහා එක තිරසර මූල්‍ය වැඩපිළිවෙලක් නෙවෙයි බිලියන 10ක් අතේ තියාගෙන බිලියන 210ක වැඩභාර අරගෙන තුන නාගරික සංවර්ධන අධිකාරිය. යුද්ධ හමුදාවේ 7000ක් නාගරික සංවර්ධන අධිකාරිය වැඩ කළා. ඒ විදිහට තමයි මේ කටයුත්ත කළේ. ඒ අවස්ථාව අපි මූල්‍ය අර්බුදයකට යන නිසා අපි කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා මහින්ද රාජපක්ෂ යුගයේ කරපු ගණදෙනු හතරක් පිළිබඳව යම් විධිමත් අධ්‍යයනයක් කළා. චෝදනා නැති කාරණා හතරක් පිළිබඳව කැබිනට් අවසරය ගත්තා. කැබිනට් අවසරේ නැහැ කියලා කිව්ව අමූලික බොරුවක්. ඒ වගේම අපි අර චැංග්‍රීලා ඉඩම වික්කා වගේ කිසි කෙනෙක්ගේ මේකක් නැතුව අපි සම්පූර්ණ විවෘත ක්‍රමවේදයකට අනුව විකුණලා තමයි කටයුතු අද කරලා තියෙන්නේ. ඒ මහින්ද රාජපක්ෂ යුගයේ කරපු හතර තමයි අපි ඔය යම් ක්‍රියාවලියක් එක්ක කරන්න ගියේ. මොකද නාගරික සංවර්ධන අධිකාරිය බංකොලොත්තු වීමෙන් වලකා ගන්න. ඒ වගේම මම කියන්න ඕනේ පහුගිය කාලේ අපි විවෘත ඉඩම් ක්‍රියාමාර්ගයක් අනුගමනය කළා. අලුතෙන් අක්කර 800කට අධික ප්‍රමාණයක ඉඩම් බැංකුවක් නාගරික සංවර්ධන අධිකාරියට හදලා තියෙනවා. ඒ වගේම අපි අපේ ස්ථාවරත්වයේ මූල්‍ය ස්ථාවරත්වයේ අනිකුත් දේවල් සම්බන්ධයෙන් අපි මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කරන්න ඕනේ. එහරහා තමයි ආයෝජකින් අපි කෙරේ සැලකිලිමත් වෙන්නේ, ඉදිරියට එන්නේ. විවෘත විනිවිදන ස්වරූපයකින් අපි මේක කරලා තියෙනවා. අද කොළඹ නගරයේ කිසිම පැල්පත් වාසියෙක් ගෝඨාභයට විරුද්ධ වුණා වගේ පාරවල් විරෝධතා පවත්වන්නේ නැහැ තමන්ගේ ගෙවල් කඩනවා කියලා. ගෙවල් 6000කින් අපි ජනතාව අයින් කරලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී වේ කටයුතු කරලා තියෙනවා. යකඩ සපත්තුවෙන් පාගගෙන නෙමෙයි අපි සංවර්ධනය කරන්නේ ජනතාවගේ කැමැත්තෙන්. ඒ වගේම මේ පුජ්‍යලෝ ගැන මම කතා කරන්න යන්නේ නැහැ. නමුත් මේ පුජ්‍යලෝ කලින් කොහෙද හිටියේ දැන් මොකද කරන්නේ කියන එක ගැන බැලුවාම ගෝඨාභය රාජපක්ෂ මේ වගේ අයගෙන් පරිස්සම් විය යුතුයි.
Honorable Maruf, you have 8 minutes.
ගෞරව බිස්මිල්ලාහ රහ්මාන් රහීම්. ගෞරව தலைமை தாங்கும் உறுப்பினர்களே, இன்று பிரதேச அபிவிருத்தி அமைச்சர் மார்ஷல் ஃபீல்ட் மார்ஷல் சர் பிரசன்ன அவர்களினதும், மாநகர மற்றும் மேல் மாகாண சபை அபிவிருத்தி அமைச்சர் பாட்டாளி சம்பிகா அவர்களுடைய அமைச்சின் மீதும், மற்றும் நீர்வளங்கள் நகர அபிவிருத்தி அமைச்சர் ரவுஃப் ஹக்கீம் அவர்களுடைய அமைச்சின் மீதும் பேச கிடைத்தேற்று நான் சந்தோஷம் அடைகின்றேன். ஏனென்றால் திருகோணமலை மாவட்ட பிரதேசத்தினுடைய அபிவிருத்தி தொடர்பாகவும் எமது பிரதேச கிண்ணியா பிரதேச நகரசபை மாவட்டத்தினுடைய திருமலை நகரசபை அபிவிருத்தியோடு இணைக்கப்பட்டிருக்கின்ற காரணத்தினால் இது தொடர்பாக நான் பேச வேண்டியிருக்கின்றது. எங்களுடைய வடிகால் அமைப்பு, அதாவது நீர்வளங்கள் வடிகால் அமைப்பு அமைச்சர் அவர்கள் அண்மையிலே திருகோணமலைக்கு வருகை தந்தார்கள். அந்த பிரதேசத்திலே 40 வருடங்களுக்கு மேற்பட்ட இணைப்புகள் தான் அங்கு கொடுக்கப்பட்டிருக்கின்றது. இதனால் களவாக இணைப்புகளை ஏற்படுத்துவதன் மூலம் நீர்வளங்கள் வடிகால் சமைப்பு சபைக்கும் நஷ்டம் ஏற்பட்டு கொண்டிருக்கின்றது. இவை அனைத்து இணைப்புகளும் பிஇ கனெக்ஷனாக இணைப்புகளாக மாற்றப்படுவதன் மூலம், இந்த இணைப்புகளை நவீனமயப்படுத்துவதன் மூலம் எங்களுடைய பிரதேசத்தினுடைய நீர்வளங்களை ஒழுங்காக செய்ய முடியும் என்று நினைக்கின்றேன். அமைச்சர் அவர்கள் அண்மையிலே விஜயம் செய்தபோது 450 கிலோமீட்டர் தூரத்துக்கான சின்ன இணைப்புகள் வழங்கப்பட வேண்டும். அந்த இணைப்புகளுக்கான கோரிக்கைகளை 11 DS டிவிஷனிலிருந்து குறிப்பாக 6 DS டிவிஷன்களிலே 450 கிலோமீட்டர்கள் இணைக்கப்பட வேண்டும் என்று கேட்டபோதும் கூட அவை இற்றை வரை கவனத்தில் கொள்ளப்படவில்லை. குறிப்பாக 600 மில்லியன்கள் எங்களுடைய ஜனாதிபதி நிதியிலே இருந்து ஒதுக்கப்பட்ட போது அதிலிருந்து 80 கிலோமீட்டர் துவக்கம் இன்னொரு 20 கிலோமீட்டராக 100 கிலோமீட்டர் புதிய சிறிய சிறிய இணைப்புகள் கொடுக்கப்பட்டது. 100 மீட்டர் 200 மீட்டர் இணைப்புகள் கொடுக்கப்பட்ட போதும் கூட 1 கிலோமீட்டர் 1.5 கிலோமீட்டர் தூரத்திலே இருக்கின்ற பல ஆயிரக்கணக்கான இணைப்புகளை, அதாவது மக்களுக்கு கொடுக்கக்கூடிய இணைப்புகளை கொடுக்க முடியாத சூழல் இருந்து கொண்டிருக்கின்றது. எங்களுடைய நகர அபிவிருத்தி அமைச்சர் அவர்கள் அங்கு விஜயம் செய்த போது 120 ஏழைகளுக்கு இலவச இணைப்பாக வழங்குவதற்கு எஸ்டிமேட்டுகள் அனுப்பப்பட்டும் கூட இற்றை வரை ஒரு இணைப்பை கூட அங்கு அது வழங்கப்படவில்லை என்ற உண்மையை எங்களுடைய அமைச்சர் அவர்களுக்கு கவனத்துக்கு கொண்டு வர விரும்புகின்றேன். அதே போன்று வடமாகாணத்திலே முஸ்லீம் சமூகம் அவர்கள் உடுத்த உடுப்போடு வெளியேற்றப்பட்ட போதும் கூட அந்த பிரதேசத்திலே இருக்மன்னார் மாவட்டத்திலே முஸ்லிம் பிரதேசத்திலே அண்மையிலே நான் பல பிரதேசங்களுக்கு தேசிய அமைப்பான வகையில் விஜயம் செய்த போது மறிச்சிக்கட்டி பாலங்குழி கரடிக்குழி கொண்டச்சி முள்ளிக்குளம் கிராமங்களுக்கு மட்டுமல்ல அந்த பிரதேசத்திற்கு அலங்கட்டு வேப்பங்குளம் பொற்கேணி அகத்தி முறிப்பு கூழாங்குளம் முதலிக்கட்டு பண்டாரவழி புதுவழி சிலாபத்துறை அரிப்பு போன்ற பிரதேசங்களிலும் அந்த மக்கள் குடிநீர் பிரச்சனைக்காக அல்லாடுவதை நாங்கள் பார்க்கின்றோம். பணம் கொடுத்து கூட அவர்களுக்கு இணைப்பு தண்ணீரை பெற முடியாத சூழல் இருக்கின்றது. கௌரவ அமைச்சர் அவர்களுக்கு எங்களுடைய கௌரவ அமைச்சர் ரிஷாத் பௌதீன் அவர்கள் உங்களுக்கும் கௌரவ பிரதமந்திரி அவர்களுக்கும் 2 கடிதங்களை 31 அக்டோபர் உங்களுக்கு ஒரு கடிதத்தினையும் 18/5 பிரதம மந்திரி அவர்களுக்கும் ஒரு கடிதத்தினை அவர்கள் அனுப்பியிருக்கின்றார்கள். அதே நேரத்திலே அந்த பிரதேசத்தின் அந்த பிரதேசத்தினுடைய புத்தள பிரதேசத்திலே இருக்கின்ற அந்த பகுதியினுடைய இதாயத் நகருக்கு 44.19 மில்லியன் ரூபாவுக்கான 11 வேலை திட்டங்களுக்கான நிதியை கேட்டு உங்களுக்கு அனுப்பினார்கள். 28 ஏப்ரல் 2017 அந்த வேலை திட்டங்கள் கூட நிறைவு செய்யப்படவில்லை என்பதை உங்களுடைய கவனத்துக்கு தர விரும்புகின்றேன். உண்மையிலே எங்களுடைய மாநகர சபைகள் நகரசபைகள் இணைந்த நகரசபையோடு இணைந்து அபிவிருத்தி திட்டத்தினூடாக கிண்ணியா நகரசபை அபிவிருத்தி செய்யப்பட வேண்டும் என்ற கோரிக்கையை நான் முன்வைத்தது மட்டுமல்ல, அந்த பிரதேசம் ஒரு முக்கியமான கேந்திர பிரதேசமாக சுற்றுலாத்துறை மட்டுமல்ல, கிண்ணியா நகரசபை என்பது இந்த நாட்டிலே இருக்கின்ற நகர பிரதேச சபைகளிலே ஆக குறைந்த நிலப்பரப்பை உடைய அந்த பிரதேசத்தை நாங்கள் நவீனப்படுத்துவதன் மூலம் கட்டையார் துவக்கம் ஈச்சல் ஆலங்கேணி போன்ற பிரதேசத்துக்கூடாக 4.5 கிலோமீட்டருக்கூடாக ஒரு அகழி கிண்டுவதன் மூலம் அது உப்பாறு இணைப்போடு இணைப்பதன் மூலம் கிண்ணி இலங்கையிலே இருக்கின்ற நீண்ட பாலங்களான கிண்ணியா உப்பாறு போன்ற பாலங்கள் மட்டுமல்ல அங்கு இருக்கின்ற பிரதேசத்தினுடைய மக்களின் ஆர்வமோடு வருகின்ற நேவி இன்னஹாபர் ஏரியாவை அவர்கள் சுற்றுலா மையமாக அபிவிருத்தி செய்வதன் மூலமும் அவர்களுக்கு அதாவது இந்த நாட்டினுடைய அந்நிய செலவாணியை நாங்கள் மீதப்படுத்தக்கூடிய ஒரு சூழல் இருந்து
கொண்டிருக்கின்றது.
எங்களுடைய அமைச்சர் எங்களுடைய மேல்மாகாண நகர அபிவிருத்தி அமைச்சர் அவர்கள் திருகோணமலையை சிங்கப்பூரினுடைய ஒரு அமைப்போடு அதாவது சிட்டி பிளான்லே சபானா யூரோன் என்கின்ற கன்ஸ்ட்ரக்ஷன் குரூப் அந்த சிங்கப்பூர் குரூப்புக்கு அவர்கள் கொடுத்திருந்த போதும் கூட கிண்ணியா பிரதேசமும் மூதூர் பிரதேசமும் எங்களுடைய மொரவாவை பிரதேசமும் அந்த 10 பிரதேசங்கள் அபிவிருத்தி செய்யப்பட வேண்டும் என்று இனங்கள் காணப்பட்ட போதும் கூட அந்த பிரதேசங்களுடைய உள்வாங்கப்படவில்லை என்பதை குறிக்கோள் ஆசைப்படுகின்றேன். அதே போன்று எங்களுடைய அமைச்சர் ஹக்கீம் அவர்களிடம் ஒரு பணியமான வேண்டுகோளை விடுக்க விரும்புகின்றேன். 2004 கிண்ணியா பிரதேசத்தின் வடிகால் அமைப்பு வேலை திட்டம் பூரணத்தப்படுத்தப்பட்டு உங்களுடைய அமைச்சுக்கு வழங்கப்பட்ட போதும் கூட அந்த வேலை திட்டத்திற்காக இந்த 2018 எந்த நிதியும் ஒதுக்கப்படவில்லை, அது அந்த சொல்லப்படவும் இல்லை என்பதை உங்களுக்கு குறிக்கொள்ள ஆசைப்படுகின்றேன். அதே போன்று கல்முனை சம்மாந்துறை நகர அபிவிருத்திக்காக 2000 மில்லியன்களை நீங்கள் 2018 சுவார் செய்திருந்த போதும் கூட கிண்ணியா நகர அபிவிருத்தி என்பது இந்த நாட்டிலே இருக்கின்ற ஏனைய நகரங்களை விட ஒரு கவர்ச்சிகரமான நகரமாக இந்த நாட்டினுடைய அந்நிய செலவாணியை சம்பாதிக்கக்கூடிய நகரமாக மாற்றமடையும். காரணம் இயற்கை வளங்கள் இயற்கையான துறைமுகம் மட்டுமல்ல அங்கிருக்கின்ற எண்ணெய் குளங்கள் அங்கிருக்கின்ற வளங்கள் போன்ற பிரதேசங்கள் எங்களுடைய இந்த நகரத்தை அபிவிருத்தி செய்யப்படுகின்ற போது அவங்களுடைய வேலை திட்டத்துக்குள் உள்வாங்கப்படுகின்ற போது எங்களுடைய பிரதேசம் பாரிய அபிவிருத்தியை மட்டுமல்ல எங்களுடைய இட நெருக்கடி கூட தீர்க்கப்படுவதற்கான சூழல் இருந்து கொண்டிருக்கின்றது. இந்த வகையிலே எங்களுடைய 3 அமைச்சுக்களும் எங்களுடைய கிராமிய அபிவிருத்தி அமைச்சர் சரத் பொன்சேகா அவர்களும் எங்களுடைய நீர்வளங்கள் அமைச்சர் ரவுப் ஹக்கீம் அவர்களும் எங்களுடைய பிரதேசத்தினுடைய அதாவது மேல்மாகாண மற்றும் நகர திட்டமிடல் அமைச்சர் பாட்டாளி சம்பிக்கு அவர்களுடைய கவனத்தையும் ஈர்த்து நான் விடைபெறுகின்றேன். நன்றி.
தேங்க்யூ. ஆனரபிள் கோடீஸ்வரன், யூ ஹேவ் 12 மினிட்ஸ்.
தலைமைதாங்கும் உறுப்பினர் அவர்களே, இன்றைய நகர திட்டமிடல் நீர்வளங்கள் மற்றும் பிராந்திய அபிவிருத்தி அமைச்சு மற்றும் மாநகர மேல்மாகாண அமைச்சுக்கள் சம்பந்தமான இந்த விடயங்களிலே உரையாற்றுவதற்கான சந்தர்ப்பத்தை அளித்ததற்காக நன்றியை தெரிவித்துக் கொண்டோம். உண்மையிலே இந்த இடத்திலே நகர திட்டமிடல் நீர்வளங்கள் அமைச்சர் அவர்கள் இந்த இடத்திலே இல்லாதிருப்பது மிகவும் கவலைக்குரிய விடயமாக இருக்கின்றது. ஆகவே உங்களிடம் சில கோரிக்கைகளை சில முன்மொழிவுகளை வைக்கலாம் என்று நான் நினைக்கின்றேன். இந்த நகர திட்டமிடல் நீர்வளங்கள் சம்பந்தமான விடயங்கள் சம்பந்தமாக கடந்த வரவு செலவு திட்டத்திலும் கூட பல விடயங்களை நாங்கள் இந்த இடத்திலே முன்மொழிவு வைக்கப்பட்டது. அந்த முன்மொழிவுகளிலே அமைச்சர் அவர்கள் இதனை செய்து தருவதாக இந்த உயரிய சபையிலும் கூறப்பட்ட பொழுதும் அதற்கான நடவடிக்கைகள் மேற்கொள்ளப்படவில்லை. விசேடமாக அம்பாறை மாவட்டத்தை எடுத்துக்கொண்டால் இந்த அம்பாறை மாவட்டத்திலே பல இடங்கள் அபிவிருத்தி செய்யப்பட்டும் தமிழ் பிரதேசங்கள் தமிழ் பிரதேச சபைகள் அல்லது பிரதேச செயலகங்களுக்கு உட்பட்ட இடங்களிலே அபிவிருத்தி வேலைகள் நகர அபிவிருத்தி வேலை திட்டங்கள் மேற்கொள்ளப்படாது இருப்பது மிகவும் கவலைக்குரிய விடயமாக இருக்கின்றது. ஆனாலும் தமிழ் பிரதேசங்களுக்கு பக்கத்தில் உள்ள நகரங்கள் அபிவிருத்தி செய்யப்பட்டு கொண்டு வருகின்றது. ஆனாலும் தமிழ் பிரதேசங்களிலே இந்த அபிவிருத்திகளை முன்னெடுக்கப்படாது, அந்த பிரதேசங்கள் புறந்தள்ளப்பட்டிருப்பது இந்த நல்லாட்சிக்கு ஒரு சாவக்கேடாக இருக்கின்றது என்று நான் சொல்ல விரும்புகின்றேன். மேலும் அமைச்சர் அவர்கள் தனிப்பட்ட ஒரு கட்சிக்கு அமைச்சரா, அல்லது தனிப்பட்ட ஒரு இனத்துக்கு அமைச்சரா, இல்லது அல்ல இந்த நாட்டுக்கு அமைச்சரா என்ற கேள்வி எழுப்பப்படுகின்றது. விசேடமாக ஒரு அமைச்சர் அனைத்து இன மதங்கள் ஜாதிகள் கட்சிகளுக்கு அப்பாற்பட்டு வேலை செய்ய வேண்டியவராக இருக்கின்றார். ஆகவே இந்த அமைச்சு தனது கடமையை சரிவர செய்ய வேண்டும். அந்த வகையிலே அம்பாறை மாவட்டத்தில் உள்ள தமிழ் பிரதேச செயலகங்களுக்கு உட்பட்ட பிரதேச செயலகங்களுக்கு நகர அபிவிருத்தி திட்டத்தினாலே எந்தவித நிதியும் ஒதுக்கப்படவில்லை என்பதனை இந்த இடத்திலே கூறிக்கொள்ள விரும்புகின்றேன். நாங்கள் பல தடவைகள் பல அபிவிருத்தி திட்டங்கள் தொடர்பாக பல வேலை திட்டங்கள் தொடர்பாக பல முன்மொழிவுகளை வைத்திருந்தோம். ஆனாலும் அதனை அவர்கள் கவனத்தில் எடுக்கப்படவில்லை. ஆகவே இந்த அரசு இந்த அமைச்சு இதற்கான நடவடிக்கை எடுத்து இந்த வருகின்ற 2018 வரவு செலவு திட்டத்திலாவது தமிழ் பிரதேசங்களை அபிவிருத்தி செய்கின்ற நகர அபிவிருத்தி திட்டத்துக்கு ஒதுக்கப்படுகின்ற நிதியில் குறிப்பிட்ட அளவாவது ஒதுக்கும்படி தயவாய் கேட்டுக்கொள்கின்றோம். மேலும் நீர்வளங்கள் சம்பந்தமாக பல இடங்களை நீர்வளங்கள் சம்பந்தமாக செய்ய வேண்டியிருக்கின்றது. அந்த விடயத்திலே முதலாவதாக பனங்காடு கண்ணகிபுரம் மற்றும் அளிக்கம்பை போன்ற பிரதேசங்களை மையப்படுத்தி அங்கே கிட்டத்தட்ட நான் நினைக்கின்றேன் 8500 பேர் அந்த இடத்திலே வாழுகின்றார்கள். ஆகவே அங்கு வாழுகின்றவர்களுக்கான ஒரு குடிநீர் திட்டம் அங்கு இல்லாதிருப்பது கவலைக்குரிய விடயமாக இருக்கின்றது. அது மட்டுமல்ல, அவர்கள் கிணத்து நீரைத்தான் கூடுதலாக பாவிக்கின்றார்கள், அல்லது ஆற்று நீரை அல்லது ஓடை நீரை பாவிக்கின்றவர்களாக இருக்கின்றார்கள். அந்த இடத்திலே அந்த நீர் கல்சியம் படிந்த அல்லது காவி படிந்த நீராக காணப்படுவதனால் பலதரப்பட்ட சுகாதாரம் சம்பந்தமான நோய்களுக்கு உள்ளாகின்ற ஒரு சந்தர்ப்பம் காணப்படுகின்றது. அதாவது சிறுநீரகம் நோய் ஏனைய நோய்களோடு சம்பந்தப்பட்ட நோய்கள் அவர்களுக்கு ஏற்படுகின்ற ஒரு துப்பாக்கிய நிலைக்கு அந்த மக்கள் தள்ளப்பட்டிருக்கின்றார்கள். ஆகவே இதனை கருத்தில் கொண்டு நிச்சயமாக அதுக்கு பக்கத்தில் உள்ள கிராமங்கள் அனைத்துக்கும் அந்த நீர் வழங்குவதற்கான அந்த திட்டங்கள் அந்த குழாய்கள் பொருத்தப்பட்டிருக்கின்றது. ஆனாலும் இந்த பிரதேசத்திலே குறிப்பிட்ட பிரதேசத்திலே அதற்கான வளங்களை இன்னும் அதிகார சபை செலுத்தப்படவில்லை என்பது மிகவும் கவலைக்குரிய விடயமாக இருக்கின்றது. மேலும் அது மட்டுமல்ல, கோமாரி ஊரணி போன்ற பிரதேசங்களை நிச்சயமாக அந்த இடங்களிலும் நீர் வளங்களை மேற்கொள்ள வேண்டிய கடமைப்பாடு இருக்கின்றது. அமைச்சர் அவர்களிடம் பல தடவைகள் முன்வைத்திருக்கின்றேன். ஆனாலும் இன்னமும் அது நடைமுறைப்படுத்தப்படாமல் இருக்கின்றது. நான் உங்களிடம் பனங்காடு மற்றும் கண்ணகிபுரம் அளிக்கம்பை பிரதேசங்களில் நீர் வளங்களை மேற்கொள்ள வேண்டும் என்று சொல்லியிருந்தேன். அது மட்டுமல்ல, கிட்டத்தட்ட ஆலையடி ஓம்பில் 500 இணைப்புகள் இருக்கின்றன. அந்த இணைப்புகள் இருக்கின்ற பொழுதிலும் அங்கு அந்த நீர் வளங்களை சரியான முறையிலே மேற்கொள்ள முடியாமல் இருப்பது ஒரு கவலைக்குரிய விடயமாக இருக்கின்றது. மேலும் இந்த நீங்கள் நகர திட்டமிடல் வேலை திட்டத்திலே நீங்கள் தமிழ் பிரதேசங்கள் அபிவிருத்தி செய்யப்படவில்லை, அதற்கான நிதி ஒதுக்கப்படவில்லை. ஆகவே நான் உங்களுடன் பல தடவை இதனை முன்வைத்திருக்கின்றேன். இந்த முன்மொழிவை கூட நான் தந்திருந்தேன், ஆனாலும் கூட இது செய்யப்படவில்லை. வருகின்ற ஒதுக்கத்திலே நிச்சயமாக நீங்கள் செய்ய வேண்டும் என்று தயவாய் கேட்டுக்கொள்கின்றேன். மேலும் விசேடமாக கல்முனை பிரதேசத்தில் அபிவிருத்தி சம்பந்தமாகவும் அந்த நகர அபிவிருத்தி திட்ட முன்னெடுப்புகள் சம்பந்தமாகவும் அங்கிருக்கின்ற பிரதிநிதிகளோடு நீங்கள் கலந்து ஆலோசித்து அதற்கான ஒரு சரியான முறையிலே கட்டமைக்கப்பட்ட முறையிலே அந்த திட்டங்களை நீங்கள் மேற்கொள்ள வேண்டும். ஆகவே அந்த மக்களின் தமிழ் மக்களின் ஏகோபித்த கருத்தை முன்வைத்ததாக அந்த முன்மொழிவை ஏற்றுக்கொண்டு அதனை நடைமுறைப்படுத்த வேண்டும் என்று இந்த சபையில் கேட்டுக்கொள்வதுடன், மேலும் விசேடமாக கல்முனை நகர சபை மாநகர சபை அந்த மாநகர சபையிலே தற்பொழுது நீலாவணை பிரதேசத்தில் உள்ள அடுக்குமாடி வீட்டு திட்டங்கள், அதே போல் கல்முனையில் இருக்கின்ற அடுக்குமாடி வீட்டு திட்டங்கள் இருக்கின்றன. அந்த வீட்டு திட்டங்களில் இருக்கின்ற டாய்லெட் பிட்ஸுகள் எல்லாம் உடைந்து ஒரு துர்நாற்றம் வீசுகின்ற ஒரு துப்பாக்கிய நிலைக்கு அந்த மக்கள் தள்ளப்பட்டிருக்கின்றார்கள். தற்போது மழை பெய்து கொண்டிருக்கின்றது. அந்த பிரதேசத்திலே கிட்டத்தட்ட ஒரு அடி நீர் வளைத்து அந்த வீட்டு திட்டத்தை வளைத்து இருக்கின்றது. ஆனாலும் அந்த பிட்டெல்லாம் உடைஞ்சு மனித மலங்கள் சிறுநீர்கள் கலந்து அந்த நீரோடு கலந்திருப்பதனால் அந்த மக்கள் மிகவும் ஒரு அவஸ்தைக்கு உள்ளாகி இருக்கின்றார்கள். அதே நேரம் தொற்றுக்கும் உட்படுத்தப்பட்டிருக்கின்றார்கள். ஆகவே இதனை கருத்தில் கொண்டு அந்த வீட்டு திட்டத்திலே ஒரு வீட்டு திட்டத்தில் மட்டும் 900 பேர் இருக்கின்றார்கள், அடுத்த வீட்டு திட்டத்தில் 750 பேர் இருக்கின்றார்கள். ஆகவே இந்த விடயங்களை கருத்தில் கொண்டு அமைச்சர் அவர்களா அல்லது நகர அபிவிருத்தி திட்டத்துக்கு அது உள்வாங்கப்படுகின்றதா என்ற ஒரு கேள்வி எழுகின்றது. ஆகவே இந்த இடத்திலே மாநகரம் சம்பந்தமான அபிவிருத்திகளை மேற்கொள்கின்ற அல்லது மாநகர அபிவிருத்திகளை மேற்கொண்டு எங்களுக்கு கட்டடங்களை கட்டுவது அல்லது பஸ் ஸ்டாண்டை கட்டுவது அல்லது மாநகரத்தை அபிவிருத்தி செய்வது என்பது ஒரு புறம் இருந்தாலும் இந்த மக்கள் மிகவும் ஒரு துன்பத்தை அனுபவிக்கின்றார்கள். ஆகவே இந்த பிட் உடைந்த பிட், அதாவது ஏற்கனவே இந்த வீட்டு திட்டங்கள் செயற்படுத்தப்படுகின்ற பொழுதோ சரியான முறையிலே அந்த அடுக்குமாடிகளுக்குரிய அந்த கன்ஸ்ட்ரக்ஷன் வேலை சரியான முறையிலே செய்யப்படாததால் அந்த பிட்டுகள் எல்லாம் உடைஞ்சு போயிருக்கின்றன, முழுக்க தண்ணியோடு கலந்திருக்கின்றது. மழை நீர் வந்த தண்ணியோடு கலந்திருக்கின்றது. ஆகவே அந்த மக்கள் நடக்கின்ற பொழுது அல்லது தங்களது தேவைகளுக்கு வெளியில் வருகின்ற பொழுது முழங்கால் அளவு தண்ணியிலே, அதாவது மலங்கலந்த தண்ணியிலே தான் அந்த சிறு பிள்ளைகளும் சிறு பிள்ளைகளும் ஏனையோரும் நடமாடுகின்ற ஒரு நிலை காணப்படுகின்றது. ஆகவே இதனை இந்த அரசு கவனத்தில் எடுக்க வேண்டும். மாநகர அபிவிருத்தியை மேற்கொள்ளுகின்ற அமைச்சு அபிவிருத்தி மேற்கொள்ளுகின்ற ஒரு புறம் இருந்தாலும் அதனை விட முக்கியமாக இருப்பது இந்த கல்முனை மாநகரத்திலே இந்த வீட்டு திட்டங்கள், அந்த குடியிருப்பாளர்களின் அந்த அந்த ஆபத்தான நிலையிலிருந்து இந்த மாநகர அமைச்சர் அவர்கள் இதற்கான நிதியை ஒதுக்க வேண்டும். அப்படி அந்த நிதியை ஒதுக்காமல் விடுகின்ற ஒரு சந்தர்ப்பத்திலே அந்த மக்கள் பாரிய ஒரு ஆபத்துக்குள்ளாகுவார்கள், பாரிய நோய் தாக்கத்துக்கு உள்ளாகின்ற ஒரு சந்தர்ப்பமும் ஒரு சூழ்நிலையும் காணப்படும் என்பதை இந்த இடத்திலே கூறிக்கொண்டு சிறு சிறு இடங்களில் சிறு சிறு வீதிகள் நிறைய இருக்கின்றன. 100 மீட்டர் அல்லது 200 மீட்டர் 300 மீட்டர் என்று பல வீதிகள் அம்பாறை மாவட்டத்திலே, விசேடமாக ஆலையடி ஓம்பு, திருக்கோவில் பொத்துவில், காரதீவு, கல்முனை போன்ற பிரதேசங்கள், நாவிதம்பளி போன்ற பிரதேசங்களிலே கூடுதலான வீதிகள் இருக்கின்றன. அந்த வீதிகளுக்கும் நீங்கள் இணைப்புகளை தர வேண்டும். ஏனென்றால் அந்த இடத்திலே கிட்டத்தட்ட 5000க்கு மேற்பட்ட இணைப்புகள் இருக்கின்றன. அதனை நீங்கள் அதற்கான நிதியை ஒதுக்கி அந்த இடத்திலே நீங்கள் அந்த நீர்வளங்களை மேற்கொள்ள வேண்டும் என்று இந்த உயரிய சபையில் கேட்டுக்கொள்வதுடன், நீங்கள் கடந்த வரவு செலவு திட்டத்திலும் கூட வேலைவாய்ப்பு சம்பந்தமாக எங்களுக்கு சில உறுதிமொழிகளை வழங்கினீர்கள் அமைச்சர் அவர்களே, அதனை நீங்கள் தருவதாக சொன்னீர்கள். ஆனால் இற்றவரையும் எதுவும் கிடைக்கப்படவில்லை. ஆனால் நீங்கள் ஒரு வீதாசார அடிப்படையில் ஆவது நீங்கள் தமிழ் மக்களுக்குரிய அந்த வேலைவாய்ப்பை வழங்க வேண்டும் என்று கேட்டுக்கொண்டு எனது உரையை முடித்துக் கொள்கின்றேன். நன்றி.
தேங்க்யூ. தேங்க்யூ கரு அசோக் பிரியாந்த மந்திரித்துமா ஒதுவாறு வினாடி அட்டாய்
பகுமாத்மி ஸ்தூதி முலாசனி கரு மந்திரித்துமணி மட்ட காலையில் அபாதியும் பிலிபந்தவ அது தவசே வெதகத் அமாத்தியாச துணக்கு வேஷிஷியான் பிலிபந்தவ கதாகரன் டெக்மீம பிலிபந்தவ முலிம கதாகரன்ட்டோனா மகாநகர சபா பஸ்னாயிர சங்காந்த அமாத்தியான்சி எடத்தே மங்கிதான்னே கிரியாத்மக வேணு அர மே அப்பே கம்மல மீட்ட பெற திமுனா இடம் கட்டிகிரியமேதி பிராதேசிய சபாவு ඒවාගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒවාගේම ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් වෙන ග්‍රාම නිලධාරීවරු ශේෂ නිලධාරීවරුන්ගේ නිර්දේශයන් ලබා ගැනීම. දැන් වර්තමානයේ අපි ප්‍රාදේශීය සභාවෙන් දේශපාලනය ආරම්භ කරපු මන්ත්‍රීවරු විදිහට අපෙන් ගොඩක් අහන ප්‍රශ්නයක් තමයි වර්තමානයේ මේ ඉඩම් කැබිලි කිරීම ප්‍රදේශයේ ඉන්න කිසිදු කෙනෙක් නොදැනුවත්ව එහෙම නැත්නම් කිසිම කෙනෙකු අවසරයක් නොලබ අනුමැතියන් ලබා දෙනවා. මේක ප්‍රශ්නයක්. විශේෂයෙන්ම අපි ජීවත් වෙන පුත්තලන් දිස්ත්‍රික්කේ නාත්තන්ඩි ආසනේ සරුසාර පොල් ඉඩම් තියෙනවා. ඒ ඉඩම් දවසින් දෙකෙන් අපි කොළඹ පාර්ලිමේන්තු ඉඳලා යද්දී කැබිලි කරන්න එහෙම නැත්නම් විකුණන්න බෝඩ් දාලා සංවාදනයේ මුවාවෙන් කැබිලි කිරීම බවට පත්වලා තිනවා. මේක ලොකු ව්‍යසනයක්. සමම නිලධාරීන්ගෙන් ගරු ඇමතුමාගේ අවධානයට යොමු කරනවා මේ පිළිබඳව විධිමත් වැඩපිළිවෙලක් හදන්න. මේක අවිධිමත් ක්‍රමයට සිදු වෙන්නේ ඇමතුමා සමහරට මේ පිළිබඳව දැනුවත් වීමක් නැතුව ඇති. මේ පිළිබඳව වැඩපිළිවෙලක් යොදවන්න කියලා. ඒ වගේම නගර සැලසුම් ජල පිළිබඳව අපි අමාත්‍යතුමා රෞප්හාගේ ඇමතුමා එතුමා අපිත් එක්ක එකතු වෙලා මේ ආණ්ඩුවේ බොහොම වැඩ රාජකාරී ගණනාවක් කරනවා. ප්‍රදේශයට අවශ්‍ය කරන නගර පුංචි නගර සංවර්ධනය කරමින් ඒ වගේම ප්‍රදේශයට අවශ්‍ය කරන ජලය සපයමින් අපිත් එක්ක මේ ආණ්ඩුවේ ලොකු වැඩ කටුත්තක් කරනවා. නමුත් අපිට ඉදිරියේදී කරු ඇමතුමනි රටට ජලය පිළිබඳව ලොකු ගැටලු තහග තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිදු වෙනවා. නිසා අපි ඉදිරිය පිළිබඳව වර්තමානයේ දැම්මම ඉඳලා සූදානමක් සැලසුමක් තියෙන්නට ඕන. මම දන්නේ සමහර නිලධාරී බොහෝ උනන්දුවෙන් උත්සාහයෙන් වැඩ කරනවා. ඒ නිලධාරී ලොකු කැපකිරීමෙන් ඔබ අමාත්‍යාංශය ආරක්ෂා කරගන්න වැඩ කරනවා. සමහර නිලධාරී නිද්‍රාශීලීව ඉන්නවා. උදාහරණයක් විදිහට මම නියෝජනය කරන පුත්තලන් දිස්ත්‍රික්කේ නාත්තන්ඩිය ජල සම්පාදනයේ බොහොම අකර්මණ්‍ය ජල සැපයුමක් වැඩපිළිවෙලක් තමයි දියත් වෙන්නේ. මම අවස්ථාවක් ගණනාවක් කතා කළා ප්‍රාදේශ සංවර්ධන කමිටුවේ සභාපතිවරයා විදිහට මැදිහත් වුණා. ඒ කිසිදු අවස්ථාවකට තිරසාර විසඳුමක් එන්නේ අඩුම තරමේ මේ දීර්ඝ කාලයක් තිස්සේ පැවැත්වගෙන එන මේ ජල සම්පාදන මේ ජල සම්පාදන මණ්ඩලයට අයිති මේ ඉඩමවත් නිරවුල් කරගෙන ඒ අය ආයතනයට පවර ගන්න තත්ත්වයකට නිලධාරී පත් වෙලා නැහැ. නිසා මම ඔබතුමාට අවධානය යොමු කරනවා ඒ පිළිබඳව සොයා බලන්න. නිලධාරී වෙනස් කරන්න ඕන තැන්වලදී විධිමත් ක්‍රමවේදයකට වෙනස් කරලා හරි අමාත්‍යාංශයේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න ක්‍රමවේදයක් හදන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. කාරුණික අවධානය යොමු කරන්න කියලා. අපි ආණ්ඩුවේ ඉඳලා හරි අඩුපාඩු දකින්න ඕන, අඩුපාඩු පෙන්ලා දෙන්නට ඕන, අමාත්‍යවරුන් එක්ක සුහදව කතා කරලා විසඳ ගන්න කටයුතු කරන්නට ඕන. නිසා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරු විදිහට අතිගරු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා අපිව පත් කරලා තියෙනවා. නමුත් ඒ තැන්වල ඉඳගෙන නිලධාරිත් එක්ක වැඩ කරද්දී වර්තමානයේ අමාත්‍යාංශයන් වලට විෂයන් බෙදිලා තියෙන ක්‍රමවේදය අනුව මේ ඇත් එක්ක සම්බන්ධ වීම තාමත් ගැටලු සහගත තත්ත්වයන් වලට පත් වෙලා තියෙනවා. ප්‍රසන්න රණතුංග අපේ මන්තුමාගේ ප්‍රකාශයක් තුළ කියවුණා පළාත් සභාව අනිත් අමාත්‍යාංශවල වැඩපිළිවෙල් එකට ක්‍රියාත්මක විය යුතුයි කියලා. අපි එතන ඉන්නවා, ඒක හොඳයි. නමුත් අපි ප්‍රාදේශ සංවර්ධන කමිටුවල වැඩ කරද්දී පළාත් සභාවේ සිදුවෙන යෝජනාවක් සංවර්ධන වැඩසටහනක් ප්‍රාදේශ සංවර්ධන කමිටුවකටවත් එන්නේ නැහැ. ඒවා ක්‍රියාත්මක වෙන්නේ හංගල ගහලා. තාමත් අර පරණ ක්‍රමයටම යන්න තමයි පළාත් මහ ඇමතිවරු පළාත් ඇමතිවරු සූදානම් වෙන්නේ. මම මේ විෂය භාර ඇමතිවරුන්ට යෝජනා කරනවා පළාත් සභාව, ප්‍රාදේශීය සභාව, රේකී අමාත්‍යාංශ, විශේෂ ව්‍යාපෘති මේ සියල්ල ප්‍රාදේශීය සංවර්ධන කමිටුව හරහා ඇවිල්ලා එකම ව්‍යාපෘති සැලසුමකට ඇඳෙනවා නම් ඇත්තටම ග්‍රාමීය මට්ටමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පහසු වෙනවා. ඊළඟට මම යනවා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශ පිළිබඳව. රටේ 30 වසරක යුද්ධයක් අවසන් කරලා ඒ යුද්ධෙට ලෙයින්, දහඩියෙන්, කඳුලින්, මස් වලින් අපකප වෙච්ච නායකෙක් තමයි මේ අමාත්‍යාංශي බාර ගන්න තියෙන්නේ. මම එතුමාට සුබපතනවා. ඒ වගේම ලංකාවේ දෙවැන්ත වැඩ කටයුතු ගණනාවක් කරන්න පුළුවන් නායකෙක්. මම දැක්ක එක කතාවක කිව්වා මේ ගම්පාදිස්ත්‍රික්කේ බඩු බෙදෙනවා ගැන. ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය කියන්නේ ප්‍රාදේශීය සංවර්ධන ඇති කිරීම. එහෙමනම් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය හරහා ප්‍රාදේශීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්න ව්‍යාපෘති ආරම්භ කරන්න. ව්‍යාපෘති ආරම්භ කරද්දී ඒවට අවශ්‍ය කරන දැනුම ලබා දෙන්නට උන, ඒ ව්‍යාපෘතියේ අට අවශ්‍ය කරන උපකරණ ලබා දෙන්නට උන, ඒ උපකරණ දැනුම කේන්ද්‍ර කරගත්තු ව්‍යාපෘති ආරම්භ කරලා එහින් ප්‍රතිඵල ලබා දෙන්නට උන. එනිසා මේක විවේචනය කිරීම නෙමෙයි වැදගත් වෙන්නේ. අපේ ගරු ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීතුමාලගෙන් මම ඉල්ලන්නේ ඒ වැඩසටහනේ ප්‍රගතිය ගන්න අවශ්‍ය කරන ශක්තිය ලබා දෙන්න. මේක අලුත් අමාත්‍යාංශයක්. ඒවගේම ඇමතුමාගේ ලොකු උත්සාහයක් තියෙනවා ලැබෙන හැම මුදලක්ම වියදම් කරලා සංවර්ධනයට යොදවන්න. විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා එතුමාට ස්තුතියක් ප්‍රකාශ කරනවා. මම නියෝජනය කරන නාත්තණ්ඩිය ආසනේ වුණත් අපේ ප්‍රාදේශීය සංවර්ධන කටයුතු වල අවශ්‍ය කරන යටතල පහසුකම් ලබා දෙන්න, අවශ්‍ය කරන අනිකුත් පහසුකම් ලබා දෙන්න එතුමා මැදිහත් වෙලා කටයුතු කළා. නිසා ගරු ඇමතුමාට මේ වැඩ කරන්න අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්න මම හිතන්නේ මේ අමාත්‍යාංශයේ නමින්ම ප්‍රාදේශීය සංවර්ධනයේ පිළිබඳව කතා කරන නිසා තව මුදල් ප්‍රමාණයක් වැඩි වෙනවා නම් හොඳයි කියලා මම යෝජනා කරනවා. ඉල්ලීමක් කරනවා ආණ්ඩු පක්ෂයේ වැඩපිළිවෙල ගමට ගෙනියන්න පුළුවන් අමාත්‍යාංශ නිසා සැලකිය මුදල් ප්‍රමාණයක් මේ අමාත්‍යාංශයට වෙන් කරලා අර මම පෙළින් පෙර කිව්වා මේ යහපාලන ආණ්ඩුව ස්ථාපිත කරන්න ජනවාරි 8 වෙනිදා වේදිකාව නැගලා බය නැතුව කතා කරලා මේ රටේ දූෂණේ වංචාව පිළිබඳව කතා කරපු නායකයෝ කීප දෙනෙකු අමාත්‍යාංශ අද මේ වැයිශීෂ්‍ය වලට aran තියෙන්නේ. ඒ අතර ප්‍රමුඛත්වයේ ගත්තු පිල්මාස ජෙනරල් තරත් පොන්සේකා මැතිතුමාගේ ඒ කාර්ය ශූර වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න එතුමාට මුදල් ප්‍රතිපාදන වෙම් වෙනවනම් ඒ මුදල් ප්‍රතිපාදන හරහා තවත් දේශපාලන නායකත්වයේ ඒ වගේම රාජ්‍ය නිලධාරීන්ගේ දායකත්වයේ එකට මුසු වෙච්ච සංවර්ධන වැඩපිළිවෙල රට තුලම ක්‍රියාත්මක කරන්න පුළුවන්. මොකද හොරකමට වංචාවට දූෂණයට තිත තියන්න පෙරට ආපු අදත් පෙරට ඇවිල්ලා ඉන්න නායකයෙක් විදියට
මම විනාඩි දෙකක් තියෙනවා ඔබතුමාට.
එහෙමනම් ඒ විනාඩි දෙක ගන්නවා. මම පෙර කතා කරපු අපේ හිටපු අපේ ඇමතුමා උත්තර දුන්නා හරි ලස්සනට පාඩලි චම්පේ ඇමතුමා හිටපු තනතුරු දරපු ඇමති වර්තමාන මන්ත්‍රීවරයෙක්. හැබැයි ඒගොල්ලන්ට අමතකයි ඒ තනතුරු දරන කාලේ මේ නාගරික සංවර්ධන අමාත්‍යාංශය එහෙම නැත්නම් මේ පරිසරය පිළිබඳව කතා කරන ඒ කාලේ ඒගොල්ලෝ තනතුරු දැරුවා. ඒ කාලේ ඒගොල්ලෝ කළේ නැහැ. ඒගොල්ලෝ නිදාගෙන ඉඳලා දැන් වර්තමානයේ ඇඟිල්ල දික් කරන මේ පෞද්ගලික ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ රටේ මිනිස්සු දැක්කා. මේ වටිනා කාලය අරගෙන මේ පාර්ලිමේන්තුවේ ඉතමත් වැදගත් වැය ශීර්ෂයකට ඇවිල්ලා අද කළේ එක්තරා ඇමතිවරු කීප දෙනෙක් ඉලක්ක කරගෙන මඩපෙහාරවලට එල්ලි කිරීම. හැබැයි මම මේ මොහොතේ ඒකෙන් ප්‍රයෝජනය ගන්නවා පුත්තලන් දිස්ත්‍රික්ක මන්ත්‍රීවරයෙක් විදියට. එතුමා මේ සභාගාරයේ හිටියා නම් මේක වැදගත්. මම අහන්න කැමති අරුවක්කාරු කසල අංගනේ ව්‍යාපෘතිය පිළිබඳව අපි පුත්තලන් දිස්ත්‍රික්ක මන්ත්‍රීවරු විදියට අපි ඇමතුමත් එක්ක සාකච්ඡා කළා. අපි ඒකට දෙන්න පුළුවන් සහයෝගය දෙනවා. මතක තියාගන්න මනාතවිල්ල ප්‍රාදේශ සභාව දැන් මේ වෙද්දි ගැසට් කරලා තියෙන්නේ මැතිවරණේ පවත්වන්න. ගරු ඇමතුමනි දැන් මේ ඒකාපද්ද කණ්ඩායමේ පුත්තලන් දිස්ත්‍රික්ක මන්ත්‍රීවරු මේ විකුණන්න යන්නේ අරවක්කාරු කුලුවන් මේ කසල අංගනේ තමයි මෙන්න මේ ආණ්ඩුව මේ කුණු ගෙනලා දාන්න යන්නේ පුත්තලමෙට. දැන් බය නැතුව එතුමා කිව්වා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් ඒගොල්ලෝ යෝජනා කරපු ව්‍යාපෘතිය ඕක ඇවිල්ලා පුත්තලමේ මේ වනාතවිල්ලුවේ තියෙන ප්‍රාදේශ සභා මැතිවරණයට කියන්න කියලා මම කියනවා. පුත්තලමේ ජනතාවගෙන්ට කියනවා මෙන්න මේ කතා කරපු ගම්මන් පිළගේ කඳපටි අහලා මෙන්න ගෝඨාභය රාජපක්ෂේ යෝජනාවක් තමයි අද පුත්තලම් දිස්ත්‍රික්කෙ කුණු ගේන්නේ. එනිසා එන පළවෙනි මැතිවරණේදී මේ අය ඇවිල්ලා කිව්වොත් ඔන්න ඕගොල්ලන්ට කුණු ගේන්න යන්නේ කුණු වලින් බේරගන්න අපට වනාතවිල්ලුවේ ප්‍රාදේශ සභාව බලය දෙන්න කියලා ඒකාපද්ද විස්පක්ෂට ඉල්ලුවොත් ප්‍රතික්ෂේප කරන්න හොඳ අවස්ථාවක්. එනිසා මම එතුමට ඒකට අභියෝග කරනවා. ඒකට අභියෝග කරලා කියනවා අපි සූදානම් රටේ කුණු කසල ප්‍රශ්න විසඳන්න, අපි සූදානම් නගර අලංකරණයට සම්බන්ධ වෙන්න. ඒකට දේශපාලන පටු ආකල්ප පටු අදහස් ගන්න රටේ අවශ්‍යතාවය වෙනුවෙන් අපි දේශපාලනේ පසක තියලා අපි පැත්තකට වෙලා සූදානම්. ඒ වගේම
අවසන් කරන ගරු මන්ත්‍රී
මම අවසන් කරනවා. මට තප්පරයක් දෙන්න මේ අපේ ප්‍රසන්න රන්තුංග මැතිතුමා කිව්වා එදා ගමට එක වැඩසටහනක් කළා අදේව නතර වෙලා කියලා. මන්ත්‍රීතුමනි මම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් අස් වෙනවා ගමට යහපාලන ආණ්ඩුව පීකරුවට පස්සේ ලක්ෂ 25කට වඩා එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකට අපි වැඩසටහන් ක්‍රියාත්මක කරලා එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක ග්‍රාමසේවා වසමකට ලක්ෂ 25කට වඩා වෙන් කරලා තියෙනවා. ඔබතුමා මට ප්‍රසිද්ධ විවාදයකට එන්න එහෙම වෙලා නැහැ කියන ඔබතුමායි කතාවෙදි කිව්වා. එහෙම වෙලා නැත්තම් මම මන්ත්‍රී ධුරයෙන් අස් වෙනවා. මගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ 94ක් තියෙනවා මම ඉන්න ආසනේ නාත්තණ්ඩිය ආසනේ 94ම හැම ප්‍රාදේශීය ලේකම් ග්‍රාමසේවා වසකම හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙම ග්‍රාමසේවා වසමකටම ලක්ෂ 25කට වඩා වැඩි මුදලක් අපි වෙන් කරලා ව්‍යාපෘති හදලා මේ ආණ්ඩුවෙන් සැලසුම්
කරලා තියෙනවා.
නිසා මම අවසන් කරනවා මගේ මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් මේ වැදගත් වැවසීසයට ඇවිල්ලා බොරු කියන්නේ නැතුව ඒකට උදව් කරන්න කියලා කාරුණික ඉල්ලීම කරමින් ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම.
බොහොම ස්තුතියි. ගරු ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 15යි.
යහපාලන රජයේ තුන්වෙනි අයවැලේකන ඉදිරිපත් කරන අවස්ථාවේ දෙවෙනි දෙවෙනි වර කියවීම අවස්ථාවේ එහෙම නැත්නම් මංගල සමලවීර අමාත්‍යවරයාගේ මංගල අයවැයේ දෙවෙනි වර කියවීම අවස්ථාවේ අද මේ යටතේ විෂයන් අමාත්‍යාංශ තුනක් යටතේ සාකච්ඡා කරනවා ග්‍රාමීය ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය මහනගර සභා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය නගර සැලසුම් ජල සම්පාදන අමාත්‍යාංශය යන මේදී මමත් විශේෂයෙන් මේකෙදි මම ප්‍රාදේශීය සංවර්ධනය පිළිබඳව අවධානය යොමු කරනවා මොකද මමත් මගේ දේශපාලන ජීවිතයේ වසර 15කට ආසන්න කාලයක් ප්‍රාදේශීය සංවර්ධනයේ සඳු කටයුතු ප්‍රාදේශීය සංවර්ධන වෙනුවෙන් තමයි මම කටයුතු කළේ මම මන්ත්‍රීවරයෙකු විදියට උපසභාපතිවරයෙකු විදියට සභාපතිවරයෙකු විදියට විශාල වැඩ කොටසක් අපි ඒ අවස්ථාවේ කළා අද අපිට මේ තත්ත්වයට එන්න හැකියාව ලැබුණේ ඒ මිනිස්සුන්ගේ අපි කරපු වැඩවල වටිනාකම අගයලා ඒකම අද ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය අමාත්‍යතුමා තමයි අද අපේ ආසනේම අමාත්‍යවරයා විදියට කැලණි ආසනේ කටයුතු කරන එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරේ මම මේ අමාත්‍යාංශයේ වර්ග කුලියට අරන් තියෙන ඉඩම ගොඩනැගිල්ල වර්ග අඩි 45000 ඒ මාසික කුලිය ලක්ෂ 102යි නැත්නම් 1 කෝටි 2 ලක්ෂයි ඒකම මේ සේවක සංඛ්‍යාව 100යි හැබැයි වර්ග අඩි 45000කින් මේ සේවක සංඛ්‍යාවකින් බැදුවම වර්ග අඩි 500ක් එක සේවකයෙකු සඳහා යොදවලා තියෙනවා එතකොට මේ යහපාලන ආණ්ඩුව ආවේ නාස්තිය දූෂණය වංචාව කියන ඒවට තිත තබනවා කියලා. ඒව අවම කරනවා කියලා. අද මේ වෙනකොට මේ ගොඩනැගිල්ල තුනම විශාල තමන්ගේ කාර්ය මණ්ඩලයට අවශ්‍ය නැති ප්‍රමාණයට ගොඩනැගිලි අරගෙන මේ රටේ නාස්තිය මුදල් වීදම් කරලා තියෙනවා. ඒකම මේ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ ගිය වසරට ලක්ෂ 1500ක් නැත්තම් මිලියන 150යි ප්‍රාග්ධන වීදම් වෙන් කරලා තියෙනවා. එයින් මං සන්තෝෂ වෙනවා ඒ මිලියන 150ම යොදලා තියෙන්නේ කැලණියට. සන්තෝෂ වෙන ගමම මං ගැන මට ආඩම්බරයක් ඇති වෙනවා. මොකද මම වෙනුවෙන් එච්චර මුදලක් ඉදිරි ඡන්දය මුල් කරගෙන වැඩ කටයුතු කිරීම පිළිබඳව. ඒකම ඒ සංවර්ධනයේ ප්‍රාග්ධන වීදම් මිලියන 150යි. ඊට අමතරව ඒ අමාත්‍යතුමාගේ අපේ හිතවත් අමාත්‍යතුමාගේ වාහනයට ලක්ෂ 420යි ලක්ෂ 1500යි අමාත්‍යංශයේ සම්පූර්ණ මේ රටේ සංවර්ධනයේ ප්‍රාදේශීය සංවර්ධනයට යොදලා තියෙන්නේ. ඒකම පිකප් එකට ලක්ෂ 82යි. ඒකම BMW එක නවීකරණය අලුත් වැඩියා කරන්න ලක්ෂ 120යි. ඒකම මේ ගොඩනැගිල්ලට ඇඩ්වාන්ස් මැදලා තියෙනවා මිලියන 325ක් ඔන්න අමාත්‍යාංශයේ නඩත්තුවට යන වියදම ප්‍රාදේශීය සංවර්ධනයේ නෙමෙයි නඩත්තුවට එතකොට මේක අපි ප්‍රාදේශීය සභාවකින් කරන්නා වූ කාර්යයක් වගේ තමයි ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යතුමාට දීලා තියෙන්නේ අපි ප්‍රාදේශීය සභාවේ සභාපති කාලෙත් කෝටි ගණන්වල මිලියන් ගණන්වල අපි වැඩ කටයුතු කරා අපි 2014 විතර මම ව්‍යාපෘති 230 ගාණක් කරලා තියෙනවා. ඒ හැබැයි අද එතුමාගේ ව්‍යාපෘති යටතේ අද කැලණියට මම බොහොම ස්තුතිවන්ත වෙනවා. මැෂින් 80ක් ප්‍රාදේශීය ජනතාවගේ ජීවන තත්ත්වය නංගලන්න මැෂින් 80ක් වෙන් කරලා තියෙනවා. එයින් 51ක් බෙදලා තියෙනවා. වැඩි කොටසක් මගේ ගමට බෙදලා තියෙන්නේ. ඒකම සමාජ සංස්කෘතික ව්‍යාපෘති යට මිලියන 10ක් වෙන් කරලා තියෙනවා. ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති 56ට මිලියන 65ක් වෙන් කරලා තියෙනවා. හදබිම් ව්‍යාපෘති 25ක් මිලියන 25ක් හදබිම් අධිකාරියටද වෙන් කරලා තියෙනවා. හැබැයි ඒ මං හිතනවා ඔබතුමාගේ විෂයපතේ ගරු අමාත්‍යතුමා බොහොම සන්තෝෂයි මුළු මුදලම මමත් කැලණි උපන්න හැදුන වැඩන ජීවත්වෙන පුද්ගලයෙක් විදිහට ඔබතුමා ඒ කාර්ය කැලණිය විසායාල විසල් මුදල් අමාත්‍යංශ මුදල් ටික ඔක්කොම යෙදීම පිළිබඳව මම බෙහෙම ස්තුතිවන්ත වෙනවා. ඒකට ඔබතුමාට ගරු කරනවා. හැබැයි ඔබතුමාගේ ගැසට් එකේ ඔබතුමාගේ විෂයපතේ ක්‍රියාත්මක කරන්න තියෙනවා වැඩ කටයුතු නුවර එළිය නුවර මාතලේ දඹුල්ල ත්‍රිකුණාමලයේ මඩකලපුව අම්පාර අනුරාධපුරයේ පොළොන්නරුව දිස්ත්‍රික්කවල විශේෂ සංවර්ධන ව්‍යාප්ති ක්‍රියාත්මක කිරීම. හැබැයි රුපියලක්වත් ඒ තැන්වලට නොදා කැලණියට දැමීම පිළිබඳව මම බෙහෙම්ම ස්තුතිවන්ත වෙනවා. ඒකම මට තව කාරණාවක් මතක් වෙනවා. ඔබතුමාට මේ පමණක් මේ වගේ ප්‍රාදේශීය ජනතාවගේ දිලිඳුකම සහ අනිකුත් දේවල් නැති කරලා ජීවන තත්ත්වය ඉහළ නංවන්නට යොදන මුදල මේ පමණක් මේ පාර යොදවලා තියෙනවා මිලියන 500ක්. මේ පාර මිලියන 500ක් යොදවලා තියෙනවා ප්‍රාදේශීය සංවර්ධන ප්‍රාග්ධන වියදම්. හැබැයි එහෙන් මිලියන අමාත්‍යංශයේ නඩත්තුවට මිලියන 972ක් යොදවලා තියෙනවා. හැබැයි මිලියන 500 මේ ප්‍රාදේශීය අපි වසම් ග්‍රාමසේක වසම් ගාන බෙදුවම 14000 ගානක් තියෙනවා. ග්‍රාමසේක වසම් 14500ක්. ඔය මිලියන 500 බෙදුවම
ඕඩර් ප්ලීස් ගරු ලකි ජයවර්ධන මන්ත්‍රීතුමා මුලාසන පැමිණලා ඇති.
ගරු මන්ත්‍රීතුමා කතා කරන්න.
බෙදුවම මේ ග්‍රාමසේක වසම් ප්‍රමාණය බෙදුවම 35700යි එක ග්‍රාමසේක වසමකට යොදවන්න පුළුවන් ලංකාවේ. එක ග්‍රාමසේක වසමකට යොදවන්න පුළුවන්. එතකොට ඔබතුමාට හැම ග්‍රාමසේක වසමටම මැෂිමක් ඕන නම් අරන් දෙන්න පුළුවන් ජීවනෝපාය නංවන්න. ඒ ටික බෙදලා බැලුවම ඒකම මට මතක් වෙන මේ කාලේ ඔබතුමාව මේ ආණ්ඩුව පාවිච්චි කරන ආකාරය, ඔබතුමාට සලකන ආකාරය, ඔබතුමාට සලකලා නැහැ. ඔබතුමා මේ ආපාලන ආණ්ඩුව ගේන්න විශාල කාර්යයක් කරපු අමාත්‍යවරේ පුජ්‍යලේ. හැබැයි ඔබතුමාට විමද්දගත මුදල් වෙන් කරලා තියෙන්නේ ඉතා අඩුවෙන්. මීට වඩා යමක් කරන්න ඕන ඔබතුමාට. මම පිළිගන්නවා ඔබතුමාට වැඩිපුර ලැබුණම තමයි කැලණියට වැඩි කොටසක් වැඩ කොටසක් කරන්න පුළුවන්. ඒක නිසා මම ඒකට සන්තෝෂවන්ත වෙනවා. හැබැයි ගරු අමාත්‍යතුමනි, මට මහින්ද රාජපක්ෂ මහත්මයා මතක් වෙනවා 1997 චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජනාධිපතිවරයා ඉන්න අවස්ථාවේ එතුමාව කම්කරු අමාත්‍යංශයෙන් අයින් කළ, අමාත්‍ය ධූරයෙන් අයින් කළා, දුන්නා දීවරා ජලද සම්පත් අමාත්‍යංශය. එතුමා ඒ වෙලාවේ ඒක දක්ෂව පාවිච්චි කරා. ඒ එක වචනයක් අල්ලගෙන යටතේ ජලද සම්පත් සංවර්ධනය කියන කෑල්ල කොටස අල්ලගෙන විශාල දීවර ගම්මාන හැදුවා, සාගර විශ්වවිද්‍යාලය හැදුවා. ඒ වගේ එතුමාට හොඳ වැඩ කිරීමේ හැකියාවක් එතුමා තිබ්බා. ඒක වැඩ පෙන්නුවා. අර මාළුවට ඕනම වතුරක පීනන්න පුළුවන් වගේ අපේ නායකයෝ එදා හොඳට මේ රටේ ඒ සැවැන්ත සංවර්ධනය කරා. ඒක මම මතක් කරන්න ඕනේ. ඒ නිසා අමාත්‍යතුමා මේකේ මේවා නාස්තිය දූෂණය මේ අමාත්‍යංශ වල නඩත්තුවට ගොඩනැගිලි වලට යන වියදම් අඩු කරලා මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය නංවන්න වැඩි මුදල් යොදවන්න. දැන් එන ඇවේත් මිලියන 500යි ප්‍රාග්ධන වියදම්, මිලියන 972ක් පුනරාවර්තන වියදම්. එතකොට ඔබතුමාව නඩත්තු කරන්න, ඔබතුමාගේ සේවකයෝ ගෝලය නඩත්තු කරන්න විශාල මුදලක්. ඊට පස්සේ බදු ගහනවා මේ රටේ ජනතාවට. බදු ආදායම වැඩි කළා. අද බදු අය කිරීමේ ප්‍රමාණය එකට එකක් වැඩි කළා තියෙනවා. ඉතින් අද කතා කරේ මිනිසුන්ගේ අතමිට සරු ආර්ථිකයක් කරන ගොඩනගන්න. අද මිනිසුන්ගේ ජීවන තත්ත්වය පිළිබඳව ඔබව තමුන් වහන්සේලා දකිනවා. මේව නාස්ති වෙනකොට මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්න බෑ. මේම කරාව නාස්ති දූෂණ අඩු කරන්න ආවේ. ඒක මට තව දෙයක් මතක් වෙනවා. යුද්ධයේ සැබෑ නායකයා කවුද කියලා කිව්වම අපි කියනවා යුද්ධයේ සැබෑ නායකයා ගෝඨාභය රාජපක්ෂ කියලා. හැබැයි එක්සත් ජාතික පක්ෂ ඔබතුමන් වහන්සේලා කියන සැබෑ යුද්ධයේ සැබෑ නායකයා අපේ සරත් පොන්සේකා මහත්තයා කියලා, අමාත්‍යතුමා කියලා, ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා. හැබැයි යුද්ධයේ වැඩේ කොහමද, යුද්ධය අවසාන වුණා. ඊට පස්සේ දුන්නා
ගෝඨාභය රාජපක්ෂට නාගර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කම. හැබැයි එතුමා වැඩ පෙන්නවා. කොළඹ ජනතාව ඒක දන්නවා. ඇතුළු නාගරික ජනතාව දන්නවා වැඩ පෙන්නවා. හැබැයි අද කොළඹ නගරය හොඳම නගරය බවට එදා පත් කරා. ඒ එතුමාට දුන්න අමාත්‍යාංශයේ අමා ලේකම්වරයා විදිහට කරා. ඊට පස්සේ ඔබතුමාට දුන්න ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය ගෝට වැඩ පෙන්නවා. අපි පොන්සකලොක්කගේ කෝ වැඩ කියලා අහනවා. තාම වැඩ නැහැ. ඔබතුමාගේ වැඩ බලාපොරොත්තු වෙන්නේ මේ ව්‍යාපෘති 25 තුනක් කාණුවක් බෝක්කුවක් මැෂින් එකක් මේ බෙදෙන එක නෙමේ. ඕක නෙමේ ජීවන උපාය නංවන්නේ. ඔබතුමා නිර්මාණශීලීව මේක මීට වඩා දේවල් මේකට පාවිච්චි කරන්න. ඔය ප්‍රාදේශීය සභාවලි කරන දේවල් කරුවා මාතෘතුමා කාණුවක් හදන එක මේ පාරකට තාර ටිකක් දාන එක ඒකම මැෂින් එකක් බෙදෙන ඒවා මේ. හැබැයි මම ඔබතුමා සියලු මුදල් ඉදිරි පලාපාලනේ මැතිවරණය මුල් කරගෙන කැලණියට යොදලා තියෙනවා. අපි පලාපාලනේ මැතිවරණදී බඩු බෙදුවමද වැඩේ හරියන්නේ නැත්නම් අද රටේ මිනිසුන්ගේ තත්ත්වය මොකද්ද කියලා අපි කැලණියේදී ඒක ඡන්ද වේලාවදී අපි උරගා බලමු. හැබැයි මම දන්නවා අපි පෞගිය දහස්වල නිකන් හිරේ දැම්මා. දැනට පිබුරුපස් සකසමින් යනවා මැතිවරණ වෙනකොට අපි හිරේ දාන්න. හැබැයි මම අපි හිරේ දැම්මන් නම් බය නැහැ. අපි හිරගෙදර ඉඳන් මැතිවරණ ව්‍යාපාරය මේවනවා. අපි ඒ අපි කැලණි ප්‍රාසභාව නගර සභාව සහ ගම්පති දිස්ත්‍රික්කයේ අපි ඒ සටන අතර ගන්නවා. අපි ඒක බලමු. අපි හිරේ දැම්මට අපි ප්‍රශ්නයක් නැහැ. මේ වෙනකොට සාකච්ඡා වෙලා අපිටත් ආරංචි තොරතුරු ලැබෙනවා. ඒකත් මේ පාර්ලිමේන්තුවට කියන්න ඕනේ මොනවාරි කාරණා තුළ අපිට ඒවට අදාළ නැහැ. අපිට ප්‍රශ්නයක් නැහැ. හිරගෙවල් තියෙන අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මම
ගරු මන්තුමත විනාඩි දෙකක් තිබෙනවා.
මම ගරු අපේ අමාත්‍යතුමාට මං කියන්නේ ඔබතුමාට මීට වඩා නිර්මාණාත්ම සීලීව මේ අමාත්‍යංශයේ යටතේ වැඩ කොටසක් කරලා අපේ ගම් කැලණිය ඇතුළු ගම්පා දිස්ත්‍රික්කය ඇතුළු රටට වැඩ කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා.
ස්තුතියි.